සාදු 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 ගෞරවනීය මහා සංඝරත්නයන්
සහ
ධම්මකුසල ස්වාමීන් වහන්සේතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. මුලින් මේදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන ඒ වැඩසටහන ආරම්භ කරන ලෙස ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු
සාදු සාදු.
එමනම් ස්වාමීන් වහන්සේ මට මේකෙන් ලැබිලා තියෙනවා එක ප්‍රශ්නයක් මම ඉදිරිපත් කිරීමට අවසරයි ඔබ වහන්සේට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සෑහෙන කාලයක සිට භාවනාව වඩන්නෙක් මි. සක්මන භාවනාවේදී සක්මන નિરાයාසයෙන් සිදුවේ. පරයන්ක භාවනාවට වාඩි වී ස්වල්ප වේලාවකින් සිත ඒකාග්‍ර වී සිත අවකාශයකට යොමු වේ. කයද ක්‍රමයෙන් නොදෙනී යයි. සිතද නිශ්චල වේ. මේ දෙස නිශ්චලව සතිමත් සිතින් බලා සිටිය හැක. කිසිවක් නොමැත, සියල්ල නිශ්චලය. සාමාන්‍ය ජීවිතයේදීද සිටිනා පරිසරයේදී තනි වී හිතනා වී ඇතිසේ දැනේ. සිතට කියාගත නොහැකි කිසිවක් කිවස් පස්පස් දුවන්නේද නැත. ගියත් සතියෙන් එය පෙන්වා නැවතත් සංසුන් වේ. යට සැලෙන ප්‍රමාණය අඩුය. සිත සංසුන්ව සිටීමට කැමැත්තක් දක්වමි. ගෞරව ස්වාමීන් වහන්ස, භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට දැන් මේ විදිහට පුහුණු කරගෙන යනකොට මුලින්ම පටන් ගන්න කෙනෙක් ඇත්තටම ඇවිදින ගමන් වාඩි වෙලා ඉන්න ගමන් ඔය විදිහටනේ උත්සාහ කරන්නේ. එහෙම ටිකෙන් ටික උත්සාහ කරලා ටික ටික මේක පතිරවා හරිනවා. මේක පැතිරෙනවා තම තමුන්ගේ ජීවිතේ පුරාවට. එක්තරා විදිහක එතකොට ජීවිතේම භාවනාවක් තමයි ඒ විදිහට හුරු කරගත්තොත්. ඉතින් සාමාන්‍ය දැන් අර පහුගිය දවසක එක්කෙනෙක් තමුන්ගේ අත්දැකීම් කියනවා සක්මනට තියපු පළවෙනි පියවර මෙන්න මේ විදිහට දැනුණා. විලුඹ වැදුනා, වැලි පෑගුණා, ඒ වැලි කැට එනවා දැනුණා කියලා. අන්න සක්මනේ තියපු පළවෙනිම පියවර ගැන කතා කරනවා. එතකොට මම ඇහුවා ඊට කලින් පියවර කොහොමද? සක්මනට තියන්න කලින් පියවර. අනේ ඒක භාවනාවක් විදිහට අපි සලකන්නේ නෑනේ. අන්න එතන තමයි සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් හිර වෙන තැන. මේ භාවනා කරනවා කියලා වෙනම පැයක් දෙකක් අන්න එකතු කරගෙන ඉන්නවා. ඊට අමතර පැය ගණන accounts නැහැ, කොහෙ ගියාද දන්නේ නැහැ. නමුත් මේ ලියන කෙනා උත්සාහ කරනවා නැවත නැවත අන්න අර එදිනෙදා ජීවිතෙත් මේ විදිහට භාවනාවක් විදිහටම කල් ගෙවන්න පුළුවන්ද කියන උත්සාහය, මේ ප්‍රශ්නේ මේ ලියන කෙනා ඉදිරියේ තියෙනවා. ඉතින් එන්නේ ඒක තමයි ඊළඟ පියවර විදිහට පෙන්වන්න පුළුවන්. අර විදිහට සක්මන පරයන්කේ කරන්න, ඒකේ ඒ අනුග්‍රහය කරන්න. නමුත් එතනින් එහාට අන්න මේ දිනේදා ජීවිතේ අන්න කෙනෙක් එක කතා බහ කරනකොට ඒකත් භාවනාවක් තමයි. ඒ වෙලාවට හුස්ම බලනව නෙමෙයි. අර කතාවට අවධානයක් දෙන්න ඕනේ නම් ඒ කතාවට අවධානයක් දීලා කල්ගත කරන්න පුළුවන්. ඊළඟට අපි හිතමු කලබලකාරී පරිසරයකට ගියාම, මාකට් එකට ගියාම අන්න ඒකත් භාවනාවක්ම තමයි. එතකොට අර කලබලේ අතරේ තමුන් ගිය වැඩ කටයුත්ත කරගෙන එන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. අන්න ඒ විදිහට නැවත නැවත මේ යෙදෙනා වැඩක් භාවනාවක් විදිහට, එහෙම නැත්නම් මුළු ජීවිතේම භාවනාවක් විදිහට ගෙවන්න, කල් ගෙවන්න තමයි උත්සාහය. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔය හිතේ සාමය විවේකය හැම වෙලේම තියෙයි කියලා. ඇවිස්සෙනවා, ප්‍රශ්න එනවා, ගැටලු එනවා, ඒවා යම් යම් විදිහට වද දෙනවා. වද දුන්නාට නැවත නැවත මේකත් තව එක් දෙයක් පමණයි, මේකත් බැහැලා යනවා කියන දරා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟ අපි හිතමු දැන් අසනීපයක් අහපු කෙනෙක්, අසනීපයකට මුහුණ දුන්න කෙනෙක්, එයා උත්සාහ කරන්නේ මේක ඉක්මනට සුව කරගන්නනේ. නමුත් ඇත්තටම අන්නේ අසනීපෙත් එක්ක පොඩ්ඩක් ඒක බාර ගන්නවා කියලා අපි කියන්නේ. මේක අයින් කරන්න උත්සාහයක් ගන්නේ නැහැ. ඒ වෙනුවට ඒකත් එක්ක පොඩ්ඩක් ඉන්නවා. එයා ආපු අසනීපේ බාර ගන්නවා. එහෙම නැත්නම් ආපු දුකක් බාර ගන්නවා. ආපු කරදරයක් බාර ගන්නවා. අන්න ඒ බාර ගැනීමම තමයි ප්‍රතිපදා වෙන්නේ. එතකොට මේ එනේන හැම දුකක්ම එනේන හැම කරදරයක්ම එනේන හැම අසනීපයක්ම යන දෙයක් විදිහට මේකත් යනවා කියන අදහසින් පොඩ්ඩක් ඉවස දරාගෙන ඉන්න විතරයි අවශ්‍ය. අන්න ඒ විදිහට ඉවස දරාගෙන ඉන්නකොට තේරෙනවා වටයක් දෙකක් තුනක් යනකොට මේකේ ලොකු දෙයක් නෑ. අර රැළ නැගලා ආවට නැවත බැහැලා යනවා. නැවත බැහැලා යනවා. ඔන්න ඔය කියන පුහුණුව, ඔන්න ඔය කියන පරීක්ෂාව දිහාවට තමයි ඉතින් ක්‍රමක්‍රමයෙන් යොමු වෙන්න ඕනේ. බලන්න එදිනෙදා ජීවිතේ හිත ඇවිස්සෙනකොට, වෙහෙස පීඩා එනකොට, අර විදිහේ අසනීපෙනකොට කොහොමද මම මේවට මුහුණ දෙන්නේ? මේක අයින් කිරීමේ උනන්දුවක්, අයින් කිරීමේ උත්සාහයක් සාමාන්‍යයෙන් අපේ හිත තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ පෘථග්ජනයාගේ ස්වභාවය තමයි එයාට දුකක් අහම එයා ඒක සැප වේදනාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න උත්සාහ ගන්නවා. ඒකනේ දුකක් අහම කට්ටිය ගිහිල්ලා කාලා බීලා නාලා එන්න හිටපු ගමන් ඒ මොකද කරන්න හදන්නේ? අර ආපු දුක ඒ සැප වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරන්න උත්සාහ ගන්නවා. ඕක තමයි පෘථග්ජනයාගේ ස්වභාවය. ඕක තමයි පෘථග්ජනයා දන්න දේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. නමුත් අර ආර්යයන් වහන්සේලා මේ දුක පොඩ්ඩක් බාර ගැනීමේ උත්සාහයක්, මේ ආපු කරදරේ පොඩ්ඩක් දරා ගැනීමේ උත්සාහයක්, මේ ආපු ලෙඩෙත් එක්ක පොඩ්ඩක් කල්ගත කිරීමේ උත්සාහයක්, අන්න ඒ විදිහේ උත්සාහයක් නැවත නැවත හුරු කරනවා, පුරුදු කරනවා. ඉතින් ඒ විදිහේ හුරුවක් පුරුද්දක් ඇති කරගන්න පුළුවනි. තව තව ඒ අදහසින් අන්න ජීවිතේම භාවනාවක් කියන අදහසින් කරගෙන යමු.
සරණයි ස්වාමීන් වහන්ස, තව එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ. දැන් මට කියවන්නම්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, විනාඩි 50ක සතිමත් සක්මනකින් පසුව ඇසෙන දැනෙන කම්පන ශක්ති වලට අවධානය යොමු කර පරයන්ක භාවනාව ආරම්භ කළෙමි. ශරීරයේ දැනීමත් හුස්ම ගන්නා බවත් අඩුවේ. ඇස ඉදිරියේ වේගයෙන් නලියන අංශු දිස්වේ. රැහැයි නාදයද හොඳින් දැනේ. ඇඟේ කම්පන රිද්මයකට දැනේ. සෝනසෝන ඇඟේ කම්පන රිද්මයකට දැනේ. මේ කිසිම දෙයකට යොමු කළ සිත පිහිටීමක් නැත. ඔය අත්දැකීම් තුනම දැනේ. නමුත් ඒ හරහා මැදින් දැනීමක් ලෙස වැටහේ. අත්දැකීම් සමාවෙන්න ස්වාමීන් වහන්සේ, මම ආයෙපහු එක් කියවන්නම්. ඔය අත්දැකීම් තුනම දැනේ. නමුත් ඒ හරහා මැදින් දැනීමක් ලෙස වැටහේ. සිත ප්‍රපංච කරන්න උත්සාහ ගන්නා විටම සිහිය එය දැනීමක් ලෙස දැක අත්හරින ගතියකි. සමහර අවස්ථාවල කිසිම දෙයක් හිත නොගන්නා අවස්ථාද, කිසිම සිතුවිල්ලක්වත් නැති අවස්ථාද කිහිප විටක් දැනුනි. දෛනික ජීවිතයේදීද මේ සමහර විට අත්දකින අතර ප්‍රපංච කිරීමට කිසි අරමුණක් නැති ගතියකි. මේ කිසිම දෙයක් ගැන සිතේ බයක් පීඩාවක් නැත. මේ පහුගිය දවස් කිහිපයේ භාවනාව ටිකක් කරගෙන යනකොට නිදිමත ගතියක්, නිවුණ ගතියක් ඇති වුණා. සිත සායන සිතුවිලි වල ශරීරයේ දැනීමත් විස්තර කරන්න පුළුවන් මට්ටමට අඩුයි. හැබැයි නිදි ගතියත් ඇති මේ ස්වභාවය ගැන දැනුවත්. නින්දකින් ඇහැරුණා නොවේ. අවධිය හොඳින් තිබෙන අතර එය විස්තර කිරීමට අපහසුයි. කිහිප විටක් බෙල්ල පහලට වැටුණ අතර ආයාසයෙන් බෙල්ල කලින් කලත් නැවතත් වැටුණා. පසුව බෙල්ල කෙලින් කිරීමත් අතහැර දමා දැනෙන දැනීම් ගැන සිහියෙන් සිටියෙමි. භාවනාවක් වෙනවාද නොවෙනවාද කියා දැනීම අඩු ගතියකි. පැය දෙකකට පසු එලාම් එක නාද වීමත් සමග භාවනාව නතර කළද දැස් විවර කරන්නට කම්මැලි ගතියක්, නිදිමත ගතියක් පැවතුනි. විඩාබර නිදිමතක් නෙමි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. දීර්ඝායු වේවා. බොහොම පිං.
නිරෝෂ, ඔතන අර මේ සිතිවිලි කම්පන ඒ කතාවට කලින් එක වාක්‍යයක් තියෙනවා. එන්න ඒක පොඩ්ඩක් නැවත කියවන්. මුල්ම හරි මම මේ කියන්නේ. මට ඒකේ වචනේ පොඩ්ඩක් මතක් කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ.
සිතිවිලි පොඩ්ඩක් සමනස. මම දෙවනි ඡේදය කියවන ස්වාමීන් වහන්සේ එතන තමයි තියෙන්නේ මම හිතන්නේ. ඇස් දෙක ඉදිරියේ නලියන ගතියක් නලියන අංශු ගතියක් දිස්වේ. රහයි නාදයේද හොඳින් දැනේ. ඇගේ කම්පන රිද්මයක්ද දැනේ. කිසිම දෙයකට සිත යොමු කළ පිහිටීමක් නැත. ඔය අත්දැකීම් තුනම
හරි ඔව් හරි
ඊට පස්සේ ප්‍රපංච කරන ගතිය
නිරෝෂ්
ප්‍රපංච
හරි
හඳුම ස්වාමීන් වහන්සේ.
හරි ඔතන කියනානේ ඔන්න පිහිටීමක් නැත කියලා. ඔන්න ඔය වචනේ තමයි ඔය රචනේ පුරාවට නැවත නැවත ප්‍රතිරාව දෙන්නේ. නොයිකුත් දේවල් එනවා. නොයිකුත් ස්ථාවර ස්වභාවයක් ගන්න උත්සාහ කරනවා. නමුත් අන්න මොකද වෙන්නේ මේක පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැහැ. නැවත නැවත මේක ලිස්සලා යන ගතියක්. නැත්තම් ගැළවිලා වෙන තැනකට ඇදගෙන වැටෙන ගතියක්. ඔන්න ඔය වගේ ස්වභාවයක් මතුවලා එනවා. එහෙම නැත්තම් වෙන විදියකට වෙන වචනකින් කිව්වොත් මේ එන එන හැම අරමුණක්ම බිඳෙනවා. බිඳෙනවා. ඒක රඳන්නේ නැහැ. ඉතින් බලන්න ඔය රචනේ පුරාවට ඔන්න ඔය එක තමයි ඔය ප්‍රතිරාව දෙන්නේ. කොයි දේවත් රඳන්නේ නැහැ. රඳන්න උත්සාහ කරාට හිටින්නේ නැහැ. සමහර විට කෙනෙක්ට උත්සාහයක් තියෙනවා මුලින්. බෙල්ල කෙලින් කරනවා, වරක් කරනවා, දෙවරක් කරනවා, තුන්වරක් කරනවා, හරියන්නේ නැහැ අන්තිමට මේ මොකද්ද කියලා අතහැරලා දානවා. එතකොට ඉරියව්ව කය විසින් එයා පවත්වනවා. මේ වැඩේ අන්න ඕක තමයි ක්‍රමානුකූල පරිවර්තනය. මේ ගොඩ දෙනෙට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මොකද්ද කියනවා? මේ හැම එකම කරන්න උත්සාහ කරනවා. මේක මේ කරනා භාවනාවක් විදියට තමයි ගොඩ දෙනේ කාර්ත දක්වන්නේ. අරක කරන්, මේක කරන්, අරකට පොඩ්ඩක් ඔලුව දාලා බලන්න කියලා. අන්නේ විදියට නිකන් කරනා භාවනාවක් විදියට අන්න අර්ථ දක්වන්න උත්සාහ කරනවා. නමුත් අන්න නැවත නැවත ඔය ක්‍රියාවලිය අත්දකින්න කෙනෙක්, නැවත නැවත මේ ප්‍රතිපදාවක් වැඩෙන කෙනෙක්ට තේරෙනවා අන්න කෙරෙනා භාවනාවක් බවට ක්‍රමානුකූලව මේකපත් වෙනවා. එතකොට අර පැය ඇවිදින්න, අර පැය වාඩි වෙලා ඉන්න, නිකන් ඒ පැයේ විදියට ගත කරන්න. මොකද්දෝ වෙනවා. මොකද්ද වෙනවා? ඊට පස්සේ අන්තිමට කියනවා මේක භාවනාවක් වෙනවද කියලා විශ්වාස නැහැ. හරියටම හරි ඒක තමයි හරිම වචනේ. මොකද විශ්වාස නැහැ. විශ්වාස නැහැ. අන්න මොකද්ද ක්‍රියාවලියක් යනවා. මේක භාවනාවක්ද නැද්ද? එහෙම නැත්නම් මේ 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 ප්‍රපංච වෙනවද කියලා අන්න නැවත නැවත සැක සංකා එන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් ප්‍රපංචෙත් රඳන්නේ නැහැ කියලා තමයි කියනවා. ප්‍රපංචෙත් රඳන්නේ නැහැ. අර විදියට මොන දේ ආවත් ඒ හැම දෙයක්ම බිඳෙනවා. එහෙම නැත්තම් පවතින්නේ නැහැ. අන්නේ බිඳෙනවා, පවතින්නේ නැහැ කියලා ඔය කියන්නේ මොකද්ද? ඔන්න ඔය ධර්මයේ ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි ඔය. දැන් ඉතින් අන්න වඩව ප්‍රතිපදාව නිකන් අපිව නිකන් බලෙන් ඇදගෙන යනවා වගේ ස්වභාවයකටපත් වෙලා. එතකොට හරි අමාරුයි ඔය ටික යන්නේ නැහැ, කැමති නැහැ. නැවත නැවත එක එක ඒවා අලෝල බලනවා, රැඳෙනවද ඇලෙනවද කියලා. නැවත නැවත එක එක දේවල් පවත්වන්න උත්සාහ කරනවා. මේක නම් බින්දෙන එකක් නෑ කියලා මොකක් හරි එකක් කොන්න තියාගෙන දවසක් දෙකක් තුනක් ගත කරනකොට තේරෙනවා අනේ ඒකත් බිඳිලා ගියා. ඒකත් බිඳිලා ගියා. ඒකටත් පැවැත්මක් නෑ. ඒකත් ඇලවෙන්නේ නෑ, රඳන්නේ නෑ කියලා තේරෙනවා. අනේ ඉතින් නැවත නැවත ඔක සිය දහස් වරක් කරලා කරලා තමයි ඔය හිත බාරගන්නේ. කවදාවත් හිතන්න එපා සතුටින් කැමැත්තෙන් ඕක බාරගනී කියලා. එහෙම වෙන්නේ නැහැ. අර යන්තම් අර එල්ලෙන්න පිදුරු ගහත් නැති වෙච්ච දවසේ අන්න කියනවා එහෙනම් ඉතින් ඕන දෙයක් වෙච්චාවේ. එහෙනම් ඉතින් වතුරේවත් ගහගෙන යන එක තමයි කරන්න වෙන්නේ කියලා ඔන්න අතහැරලා දානවා. ඒ වෙනකන් උත්සාහ කරනවා. අයි කොහොමවත් අතාරින්නේ නැහැ. සංසාරයක් පුරාවට ගියපු හිතක් නේ ඕක තියෙන්නේ. ඕක එහෙම යන්න උත්සාහයක් නැහැ. එහෙම කැමති නැහැ. මේ නැවත නැවත යadinne අනිත් පැත්තරම තමයි බලනවා. නැවත නැවත විවිධ දේවල් ගැන අහලා මේකවත් පැවැත්මක් තියෙයිද? මේකවත් බිඳින එකක් නැද්ද? මේකවත් ඇලවිලා තියෙයිද කියලා බලනවා. නැහැ. රඳන්නේ නැහැ. එකක්වත් රඳන්නේ නැහැ. නැවත නැවත බිඳෙන ස්වභාවය, අර පැවැත්ින් නැති ස්වභාවය අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. එතකොට අනිත් පැත්තේ විශ්වාසයේ පිළිබඳ ප්‍රශ්නේ තමයි ඔය කියන වගේ ඉන්නේ. විශ්වාසය තව තව වර්ධනය වෙනවා කරන්න කරන්. දැන් රචනය ඇතුලේ මේක කියනවනේ ප්‍රපංචයක් ආවත් රඳන්නේ නැහැ. ඉතින් මොකද ප්‍රශ්නේ? ඈ ඉරියව්ව පැවැත්වුවත් රඳන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? අර විදියට සද්ද හිතවිලි විවිධ දැනීම ආවත් රඳන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? අන්න ඒ විශ්වාසය තව තව දියුණු වෙන්න ඕනේ. ඒ විශ්වාසයෙන් කටයුතු කරන එකම දෙයයි අවශ්‍ය විශ්වාසය. දැන් කෙනෙක් පහුගිය දවසකත් කියනවා මේක භාවනාවක්ද නැද්ද? විශ්වාස නැහැ. විශ්වාස නැහැ. ඉතින් මෙච්චර අමාරු විශ්වාස කරලා දීලා අන්තිමට කියනවා විශ්වාස නැහැලු. ඉතින් මොකද කරන්නේ? ඒ අවිශ්වාසය ස්වභාවිකයි. මොකද දැන් යන්නේ අපේ පාලනේ නෙමෙයි. අර සෝතයට අහු වෙලා එතකොට කඩාන මිදකට යන කොහේ යනවද මොනව වෙනවද කියලා හොයාගන්න බෑ. නැවත නැවත ආපහු අදින්න පුළුවන්ද, නැවත නැවත ගොඩට ගන්න පුළුවන්ද කියන උත්සාහය තමයි හිත තුළ තියෙන්නේ. අන්න දවසකේ උත්සාහය අතහැරියද අන්න එදාට මේ වැඩේ මෙයා තනියම යන්න පුළුවන් ශක්තියක් මතු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් අර විදියට විශ්වාසය සාතික වුණාද මේ යන ක්‍රියාවලිය හරි කියලා අන්න එදාට මේ තැනැත්තට තනියෙන් යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි නැවත නැවත සිය දහස්වරක් කරන්න. එතකොට තව තව විශ්වාසය දියුණු වෙනවා. නැවත නැවත අර විදියට මුහුණ දෙන්න ඒ කටයුතු කරන්න. ඔය හිත උත්සාහ කරනවා එක එක දේවල් දාලා පුරවලා අලෝලා බිඳින් නැතුව තියාගන්න. ඒකට ඉඩ දීලා බලන්න. ආ මේකත් දාලා බලපන්, මේකත් දාලා බලපන්, මේකවත් රඳෙයිද, මේකවත් නොබිඳෙයිද කියලා තියලා තියලා බලන්න. එකක්වත් රඳන්නේ නැහැ. එකක්වත් ඒ විදියට පැවැත්මක් නැහැ. එකක්වත් ඒ විදියට ඇලවිලා ස්ථිරව තියෙන්නේ නැහැ. අන්න ඒ ස්වභාවය තමුන් තුලින්ම අත්දකින්න ඕනේ. වළක්වලා හරියන්නේ නැහැ. දාන දීලා දහස්වරක් දාන දීලා එක එක විදියට රඳවන්න දීලා පවත්මක් හදන්න දීලා නොබිඳී තියාගන්න උත්සාහ කරන්න දීලා බලන්න ඕනේ. ඔන්න තේරෙනවා එහෙම එකක් නැහැ. එහෙම රැඳීමක් නැහැ. එහෙම පැවැත්මක් නැහැ. එහෙම නොබිඳෙන ස්වභාවයක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ අන්න බිඳෙන දෙයක් වගේ. බිඳෙන දෙයක් වගේ මේක දෙයක්වත් රඳන්නේ නැහැ. බිඳි බිඳි යනවා විතරයි. ඉතුරු වෙන්නේ නැහැ වෙන දෙයක්. අන්නේ බිඳීම අපි ස්ථාවරයක් හදාගෙන තියුණා. ස්ථිර පැවැත්මක් විදිහට ලං කරගෙන තියුණා. ඉතින් ඒ ක්‍රියාව නැවත නැවත කළ බලන්න. එතකොට අර කී විදිහට විශ්වාසය දියුණු වෙනවා. එතකොට අර කී විදිහට මේක තවදුරටත් මම නඩත්තු කරන්නේ නැහැ කියන අත්හැර දැමීම සිද්ධ කරනවා. ඉතින් ඒ සඳහා ඒ නැවත නැවත යෙදීමක් තමයි අවශ්‍ය වෙන්නේ.
මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න නම් එපමණයි. අපි සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් තව විනාඩි කිහිපයක් තියෙනවා. කාට හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා වෙලාවේ ගැටළු निराකරණය කරගන්නා ලෙසට. හොඳයි ස්වාමීන් වහන්සේ, එහෙමනම් අපි දවසේ වැඩසටහනේ දෙවෙනි භාගය ධර්ම දේශනාවලට යොමුමු.
හොඳයි.
සාදු සාදු සාදු. එහෙමනම් අප දවසේ අද දවසේ වැඩසටහනේ දෙවෙනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත මම නැවත වතාවක් ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා මෙන්න මේ අපි ඉදිරියෙන් තියාගත්තේ කතාව, ඉදිරියෙන් තියාගත්තේ කොටස තව ටිකක් පැහැදිලි කරගන්න, තව පොඩ්ඩක් ඉදිරියට යන්න මේ විදිහ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ සඳහා මම මතක් කරගත්තොත් නැවත නැවත අන්න කොහෙද අපි ඇවිල්ලා නතර වුණේ කියලා අන්න මේ කලින් සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අර යසකුල පුත්‍රයාගේ පියා තමන්ගේ දරුවා හොයාගෙන ඇවිල්ලා අන්න අම්ම අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවද, හම් වෙලා ධර්මය අහනවද, ඒ අහලා යම් කිසි විදියක සෝවාන් ඵලයක් සාක්ෂාත් කරගන්නවද, ඒත් එක්කම අර යසකුල පුත්‍රයා රහත් වෙනවා, තමුන්ගේ පියාට කියපු බණ අහලා රහත් වෙනවා. අන්න ඒ පරිච්ඡේදය තමයි අවසන් වුණේ. එතකොට ගෙදර යන්න කතා කරනවා තාත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා, අහනවා මේ දැන් මේ වගේ දෙයකට මෙයා සුදුසුද කියලා ඇහුවාම අන්න ඒ පියා යම් කිසි විදියක පිළිගැනීමක් සිද්ධ කරනවා. ඇත තමයි ස්වාමීනි, සුදුසු නැහැ. හිත හදා ගන්නවා. හිත හදාගෙන මොකද කරන්නේ? අන්න කියනවා එහෙනම් භාග්‍යතුන් වහන්ස මේ අසකුල පුත්‍රයා එක්ක මේ දැන් මහානෙක්නේ මේ ස්වාමින් වහන්සේ එක්ක අන්න හෙට අපේ ගෙදර දානෙට වඩින්. හෙටත් නෙමෙයි අද මේ පාන්දරණේ වෙන්නේ මේ වැඩේ. අපේ ගෙදර දානෙට වඩින්න අද කියලා ආරාධනාවක් කළා නික්මිලා යනවා. ඉතින් ඊළඟ කොටසේදී සඳහන් වෙන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ උදේවරුවේ පෙරවරුවේ හැඳ පොරවාගෙන මේ පාසියුරු අරගෙන අර යසකුල පුත්‍රයා නැමැති ඒ කලින් ගිහි ජීවිතයේ නමින් හඳුන්වපු මේ ස්වාමින්වහන්සේ පසු මහනා විදිහට තියාගෙන ඒ කියන්නේ ඔය සාමාන්‍ය ඔය පච්චා සමන කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ කොහේ හරි ගමනක් යනකොට නිකන් ගෝලේ පිටිපස්සෙන් තියාගන්නවා. ඒ විදිහට පිටිපස්සෙන් කෙනෙක්ව තියාගන්නවා අදිස්සියකට මොනවා හරි වුණොත් උදව්වකට වගේ. අන්න ඒ විදිහට පසු මහානා විදිහට පසු ශ්‍රමණයා විදිහට මේ අසකුල පුත්‍රයාව තියාගෙන භාග්‍යවතුන් වහන්සේ අර ගෙදරට වැඩියා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අර ස්ථානෙට ගිහිල්ලා ඒ ගෙදරට ගිහිල්ලා මේ දැන් ගෙදර කලින් ඉඳිය පුත්‍රයා තමයි මේ පැවිදි වෙලා ඉන්නේ. එතකොට ඒ තැනැත්තත් එක්ක ගිහිල්ලා අර පනවල තියුණ දෙයක් යම්කිසි ආසනයක් ඒ ආසනේ අන්න වැඩ හිඳියා කියලා සඳහන් වෙනවා. ඒ වැඩ ඉඳලා යම්කිසි විදියක දැන් අර කලින් මේ යසකුල පුත්‍රයාගේ නිවසේ තමයි මේ දැන් කල් ගත කරන්නේ. එතකොට අනේ අවස්ථාවේදී ඒ මව වගේම මේ යසකුල පුත්‍රයාගේ භාර්යාව ඒ දෙදෙනා ඇවිල්ලා මේ පිරිසට වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා එතන ළඟ වාඩි වුණා කියලා තමයි සඳහන. ඉතින් වාඩි වුණාම මේ දෙදෙනාට ධර්මයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. යම් කිසි විදියක අනුපිළිවෙල කතාවක් කරා කියලා තමයි සඳහන තියෙන්නේ. අනුපිළිවෙල කතාව කියලා පැහැදිලි කරලා දෙන දේශනා ශෛලියක් ගැන ඉදිරිපත් කරනවානේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානවං ආදීනවං නික්කම්මේ සංකිලේසං කියලා ඔන්න විදිය අනුපිළිවෙල කතාවක් කරනවා. මේ දන් දීමේ අනුහස්, සීල් රැකීමේ අනුහස්, ඊළඟ ඒ දෙකේ අනුහස් විදිහට මේ කෙනෙක්ට මේ දිව්‍ය ලෝකේ උප්පත්ති ලබන්න පුළුවන් වගේ ඒ වගේ මුලින් නිකන් අර ලෝකයා අහලා පුරුදු කතාව කියනවා. ලෝකයා අහලා පුරුදු කතාව කියනවා. ඒ කතාව බුදුරෙක් පහල වෙන කලිනුත් තිබුණ ටික තමයි ඔය කියන්නේ. ඉතින් එහෙම කියලා කියනවා ඔන්න සග්ග කතා දිව්‍ය ලෝකෙටම අරගෙන යනවා. දිව්‍ය ලෝකෙටම අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ආපහු අර හෙළුව පෙන්නුවා වගේ රෙද්ද කැටුවා වගේ මේ හොඳට ඇඳුම අන්දලා ඉවර වෙලා ආපහු ගලවලා දැම්මා වගේ කියනවා කාමානං ආදීනවං. මේ කාමයන්ගේ ආදීනව ස්වභාවය කොපමණද කියලා ඔන්න මතක් කරනවා. මතක් කරා මොකද වෙන්නේ? අර අර උඩට බොහොම අමාරුවෙන් දිව්‍ය ලෝකෙට යන්තම් ගොඩ බෑව විතරයි. අනිත් පැතර කියනවා ගොඩ බෑවට වැඩේ අවුල් කියලා කියනවා. ඔහෙ ගියාට වැඩේ අවුල්. ඔක එච්චරම සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි කියන එක මතක් කරනවා. මොකද කැරගිලා නැවත එනවා. සංසාරය කියන්නේ ඒකම තමයි. චක්‍රය කියන්නේ ඒකම තමයි. සාමාන්‍යයෙන් කැරකිලා නැවත එනවා. මේ වැඩේ එහෙම නිකන් ස්ථාවරව රඳවන්න බෑ. පවත්වන්න බෑ. එතකොට එන්නේ නැවත කැරකිල්ල තමයි මේ මතක් කරන්නේ. නැවත කැරකිල්ල තමයි මතක් කරන්නේ. මොනවා රැස් කරගත්තත් ඒකේ විනාශයක් තියෙනවා. රැස් කර ගැනීම මාත්‍රයෙන්ම විනාශෙත් පැන වෙලා ඉවරයි. අයි එක වෙනම හොයන්න දෙයක් නැහැ. වෙනම කෑල්ලක් නෙමෙයි. කෙලින්ම අතනින්ම රූපතත් එක්කම මරණ ගැළපිලා වගේ යමක් රැස් කරගන්නවද ඒත් එක්කම යම්කිසි විනාශයක් මතුවෙලා එනවා. කෙනෙක් එක්ක අපි හිතමිත්‍ර වෙනවද ඒත් එක්කම චිත්ත පීඩාවක් ගලප ගත්තා වෙනවා. ඕක තමයි ස්වභාවය. අපි උත්සාහ කරනවා කොහොමද මේ දේවල් වැඩි වැඩියෙන් ලං කරගන්නේ ඉත් පීඩා නැතුව. කොහොමද මේ පුද්ගලයොත් එක්ක වැඩි වැඩියෙන් ආශ්‍රය කරන්නේ, සම්බන්ධතා ඇති කරගන්නේ ඒගොල්ලොන්ගෙන් දුක් ගන්නේ නැතුව කියන උත්සාහය තමයි තියෙන්නේ. නමුත් එහෙම උත්සාහ කරාට යම් කිසි විදියක දෙයක් ලං කරගත්තද අන්න අපේක්ෂා බංගත්වයක් ලං කරගත්තා වෙනවා. යම් කිසි කෙනෙක් එක ගනුදෙනු කරාද දැන හඳුනගත්තද, යම් කිසි නිකන් කතා බහ කරාද දැන හඳුනගත්තද, කටයුතු කරාද අන්න ඒක කෙලවර වෙන්නේ අපේක්ෂා බංගත්වයකින් තමයි. ඉතින් කෙනෙක් කියනවා මන්නම් අපේක්ෂා නැහැ, මන්නම් මේ විදිහට මේ එහෙම කටයුතු කරන්නේ නැහැ, එහෙම අපේක්ෂාවක් නැතුව මම දේවල් කරනවා, අපේ ඒශාවන් නැතුව මම දේවල් රැස් කරගන්නවා කියලා. ඉතින් නැති වෙච්ච දවසක තමයි ඕක හොයාගන්න වෙන්නේ හරියටම ඔය කියන කතාව සත්‍යද නැත්නම් මේ මමම අන්තට්ටුවක් හදාගෙන මමම දාගෙනද කියන ප්‍රශ්නේ විසඳගන්න පුළුවනි නැති වෙච්ච දවසට එන ප්‍රතික්‍රියාවෙන්. නැති වෙච්ච දවසට අන්න වැලහින්නක් වගේ අඬනවා නම්, වැඩ කටයුතු කරගන්න බැරුව යනවා නම් අනිවාර්ය අපේක්ෂාවක් තිවිලා අඩුම ගානේ තියුණ බව දැනන් ඉඳියයි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. තියුණ බවක් දන්නේ නැහැ කියන්නේ ඒක අමුතු විදිහේ මුලාවක් තමයි. අපේක්ෂාවක් තියෙනවා, තියෙන බව දන්නවා. ඒක හරිම මේ පහසුයි. ඒක හරිම පහසුයි. ඒක හරිම ආරක්ෂාව සඳහා පිට වෙනවා. දන්නවා මම මෙතන ඇලිලා බැඳිලා තියෙන්නේ. දන්නවනේ. ආයක ලොකු දෙයක් කිව්වොත් මම නම් ඇලිලා බැඳිලා නැහැ. මම නම් මේවට නෑ ආකර්ෂණයක් කියලා කියාගෙන ඉන්නවා. එතකොට තියෙන්නේ අර බරපතල මුලාවක්. අර කියන්නේ වරද වරද විදිහට දකින්න නම් හදන්න පුළුවන්. වරද වරද විදිහට දකින්නේ නැත්තම් ඒකට බේත් නැහැ. බුදුවරයෙක් උනත් මග ඇරලා යනවා. මොකද හේතුව වරද වරද විදිහට දකින්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? වරද වරද විදිහට දකින්න නම් එමිනට බේත් තියනවා, බේත් අහනවා. වැරදිමයි කරන්නේ. නමුත් දන්නවා මේක වැරදි කියලා දන්නවා. මේක හොඳ නැහැ කියලා දන්නවා. දැනගෙන කරාට අවුලක් නැහැ. එතකොට යම්කිසි ආරක්ෂාවක් බේත් දීලා හොඳ කරන්න පුළුවන් ගතියක් මතුවෙලා එනවා. නමුත් වන්න වරද වරද විදියට දකින්නේ නැත්තම් එතනින් එහාට ඉතින් සුද්ධිය ගැන කතා කරන්න බෑ. සමහර විට කල්ප ගාණක් ගිහිල්ලා එන්න වෙනවා ඒ අහිංසක බව හඳුනා ගන්න වෙනවා. මොකද මේ කාටද බොරු කරන්නේ? මම මටම බොරු කරනවානේ. වෙන කාට හරි නම් කමකුත් නැහැ. වෙන කාට හරි බොරු කරන ඒවා ඒක දෙවණිය කොටනේ. මම මටම බොරු කරගන්නවා. ඉතින් ඒක බේත් කරලා හදන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය විදිහට අපේක්ෂාවක්. ඔන්න ඔය විදිහට අපේක්ෂාවක්, ඔන්න ඔය විදිහට බලාපොරොත්තුවක් නැවත නැවත අපි ගොඩනගා ගන්නවා. මුකෙත් අහුවෙන්නේ ඌත් එක්ක ඒක හදා ගන්නවා තමයි. මේ සමහර විට මේ බල්ලා පූසා gedara ඉන්න එක. ඌ ගැනත් අපේක්ෂාවක් තියෙනවා. මහත්තයෙක් කියනවා භාවනා කරාලු. අවුරුදු 60 ගාණක් ගිහිල්ලා ඇවිල්ලා දැන් භාවනා කරන්න. භාවනා කරාලු. දරුව මතක් වුණාලු, නෝනා මතක් වුණාලු, මුණුපුරෙක් ඉන්නවලු එයාව මතක් වුණාලු, ඒ මදිවට සොහින්නස ගෙදර බල්ලවත් මතක් වුණා, බලු පැටියෙක් ඉන්නවලු අලුතෙන් ගෙනාවු ඌවත් මතක් වුණා. ඈ ඉතින් ওই ටික අතරේ කොහොමද සුගතියක් හොයන්නේ මැරෙන වෙලාවක? කලින් කලින් දැනගෙන දැකගෙන තියාගත්තොත් තමයි. නැත්තම් මැරෙන වෙලාවයි. ඉතින් ඕකෙන් හොඳ එකක් අල්ලගන්නවනේ පැනලා. පැනලා අල්ල ගන්නවා. ඒක බේරන්න බෑ. එතකොට කලින්ම දැනගෙන තියා ගන්නවා නම් අන්න මෙන්න ලිස්ට් එක. අර මිනිසු ටික විතරක් නෙමෙයි බල්ලත්. ගෙදර ඉන්න බලු පැටියත් අල්ලගෙන තියෙනවා. ඌ ගැනත් මේ විදියට යම් කිසි විදියක ආකර්ෂණයක් තියෙනවා කියලා නැවත නැවත මේ තැනත හඳුනා ගන්නවා. අන්න ඒ වගේ පෙන්වීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. මේ දිව්‍ය ලෝකෙටම ගොඩ බානවා අරගෙන ගිහිල්ලා. ගිහිල්ලා අනිත් පැත්තට කියනවා වැඩේ හැබැයි අවුල්. වැඩේ හැබැයි අවුල්. මොකද නැවත කැරකිලා අර කුණු ගොඩටම ගිහිල්ලා වැටෙනවා. ওই දෙවිවරුන්ට තියෙන අවුල ඒකනේ. ඉන්නවා. ඉන්නවා. අර හයි ටෙන්ෂන් වයර් එකක වගේ ඉන්නවා. ඉන්නකන් සැපයි. ඉන්දියට මොකද නැවත කැරකිලා එනවා. කැරකිලා අහම වැටෙන්නේ ආපහු අර පරණ පුරුදු අපායකටම තමයි. අපායකටම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙවත් නතර වෙන්නේ නැහැ. කෙලින්ම යන්නේ පහළ තමයි. මොකද අර උඩ ඉඳලා ග්‍රැවිටි එකත් එක්කනේ එන්නේ. එතකොට අන්න පහළටම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. පහළටම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. අන්න කියනවා මේ නියපිට පස් වගේ තමයි මේ දෙවිවරු අතර ඉඳලා සුගතියේ උප්පත්ති ලැබන කට්ටිය. මහ පොළවේ පස් වගේ පිරිසක් අපාගත වෙනවා සතර අපායේ. සාමාන්‍ය ඔය සතර අපායේ අපි රිදෙනවා මේ මේ ඔය සත්තු එහෙමනම් සැප විඳිනවා කියලා. නමුත් ඒ සත්තුන්ගේ තියෙන දුක දැකලාම බලන්න ඕනි. ඔය සාමාන්‍ය රිලව් එහෙම වැස්ස දවසට හිතා ගන්න බෑ. පුදුම වෙහෙසක් පීඩාව තෙමිලා 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 කන්නත් නැතුව දවස් ගණන් සති ගණන් සමහර විට. ඊට පස්සේ රෑට අර විදිහට නොයිකුත් එවුන් ඇවිල්ලා පැටව් දැහැගෙන යනවා. විලාප තියනවා. විලාප තියනවා. අඳුරේ පේන්නෙත් නෑ. අර පොදි බැඳගෙන බුදිය ගන්නවා පොඩ්ඩක් එකෙක් මේක එහෙම වෙනකන් ඉඳියාම දැහැගෙන යනවා. දැහැගෙන යනවා අර අර වඩාගෙන ඉතින් අර මේ ඉඳපු පැටියා. ඉතින් විලාප තියනවා රෑ පුරාවට රෑ තිස්සේ. අන්න ඕක තමයි ඉතින් ඔය ජීවිතේ. ඊට පස්සේ ඔය සාමාන්‍යයෙන් ඍතු වෙනස්කම් ශීත කාලේ එනකොට අන්න ඒ රටවල් වල ඉන්න සත්තු අර හීතලට එක්කෝ පලා යන්න ඕනේ. එහෙම නැත්තම් අර දැඩි හීතලේ ලොකු ආහාරයක්වත් නැතුව කොහොම හරි ඉන්න විදිහක් හොයාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහේ පැවැත්මකට, ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියකට ආදීනව තියනවා කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ආදීනව තියලා මතක් කරලා කියනවා මේකෙන් නික්මීමක් ඇතිනම් යහපති. මෙන්න මේකෙන් අත්මිදීමක්, මේකෙන් දුරස්වීමක්, මේ ක්‍රියාවලියම සම්පූර්ණ ප්‍රතික්ෂේප කිරීමක්, ඇත්නම් යහපති කියලා ඔන්න ඔතනින් තමයි මේ යම්කිසි විදියක බුදුවරයෙක්ගේ දේශනාවකට මඟ පාදගන්න. මෙන්න එක්කම්මයක් කලින් තිබුණා. දැන් ඔය කලින් අපි මතක් කරගත්තා වගේ විවිධ තාපසයෝ ඉන්දියානේ, විවිධ තාපසයෝ ඉන්දියා පැවිද්දෙක් දැක්කා බුදුරජාණන් වහන්සේ ඒ බෝධිසත්ව අවදීදීත්. එතකොට නෙක්ඛම්මේ පිළිබඳ යම්කිසි අදහසක් කාකා තුලත් තිවිලා තියෙනවා. තිබුණාට මොකද, මොකද්ද එතනින් එහාට ප්‍රතිපදාව කියන එක හරි පැටලිලි සහගතයි. හරි පැටලිලි සහගතයි. ඔය YouTube එකේම බලන්නකෝ කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් වැඩි කියන්නේ මේකත් YouTube එකේ දානවද කොයිද කවුරු හරි. එහෙම එකකුත් තියෙනවා ඉතින්. එතකොට කොහොමද හොයන්නේ? Facebook එකේ බලන්න කොච්චරම් තියෙනවද කියලා. කොහොමද හොයන්නේ? අහන්න එපා හරිද කියලා. අහ එහෙම බෑ, හොයන්න බෑ. මොකෝ අපි මේ 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 තැන් වලට ගිහිල්ලා උපදෙස් අරගෙන භාවනා කරලා තියෙනවා. එහෙම කියන්න බෑ. එහෙම විශ්වාසයක් දෙන්න බෑ. ගොඩක් වෙලාවට කට්ටිය අවිල්ලා අහනවා, අරයා මෙහෙම කියනවා ඒක හරිද? මෙයා මෙහෙම කියනවා ඒක හරිද? කියලා අවිල්ලා අහනවා. එහෙම එහෙම උත්තරයක් දෙන්න බෑ. ඒ වෙනුවට අනිත් කට්ටිය ගැන ඒකේ වට උප්පැන්න අරන් එන්න එපා, අසං කරන්නේ නැහැ. ඒ මේකක් ඒ මොඩකම තියුණා කලින් නෑ, දැන් ඒ මසං කරන්නේ. ඔයා බබ්බු අදාගතන ඔයා මසං කරගන්න, අපිට අදාළ නැත. අන්න මේ වැඩේ කරලා බලන්න. ඒකට ගැරන්ට් කරනවා. ඒකට අන්න පාර පෙන්නලා දෙනවා. ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්. ඉතින් කොච්චරනම් ඒ විදිහේ බොරු වලවල් තියෙනවද? වැටුණාම ආයි කල්ප ගානකට ගොඩ යන්න බෑ සමහර ඒවා. මොකද නිකන් අර දෙමව්පියොන්ගේ වගේ, දෙමව්පියෝ යම් කිසි දෙයක් පොවනවද ඒක අර ලෑට මිදුළු වලට වෙනකම් බහිනවනේ. ආයි ඒක නවතින්නේ නැහැ. එතකොට වැරදි තැනක ඉපදුනා කියන්නේ එතනින්ම වැඩේ සමහර විට ක්ලෝස් වෙන්න පුළුවන්. එතනින්ම අපේක්ෂාවක් නැති කරගන්න වෙන්න පුළුවන් මේ විදිහේ ප්‍රතිපදාවක් සඳහා. අන්න ඒ වගේ දෙයක් ඔතන තියෙනවා. අර දෙමව්පියන්ගේ ගෙන ආభాෂය මොකද්ද? ඒ වගේ තමයි පළවෙනි ගුරුවරයා. එතකොට වැරදි තැනක ගිහිල්ලා සද්දාව පිටෙව්වද ආයි කල්ප ගානකට ගොඩ යන්න බැරි වෙන්න පුළුවන් සමහර විට. ඇට මිදුළු වලටම බහිනවා ඒවා. ආයි පස්සේ ඇවිල්ලා වෙන තැනක අවුරුදු ගණනක් ඉඳියත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. අන්න අර දෙමාපියෝගේ අපේක්ෂාව කොහොමද? දෙමාපියෝන්ගේ බලපෑම කොහොමද? අන්න ඒ වගේ බලපෑමක් තියෙනවා. ඉතින් එක්තරා විදිහක පින් මදි වෙන්නේ නැති, වාර්මි පෙරිලා මදි වෙන්නේ නැති. ඒ රවුම තාම ගිහිල්ලා ඉවර නැතුව ඇති. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? අන දවසක ලැබෙන්න පුළුවන් ඊ අනුග්‍රහය, දවසක ලැබෙන්න පුළුවන් ඒ සුදුසු ප්‍රතිපදාව. ඉතින් බුදුරේ පහළ වුණා කියන අන්නේ සුදුසු ප්‍රතිපදාව. ඒ පහළ වෙලත් බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කට්ටිය එදත් ඉන්දියා. මේ අලුතෙන් පහළ වෙලා නෙමෙයි ඈ, මේ අද කාලේ විතරක් නෙමෙයි, එදත් ඉන්දියා. මේ ජීවමාන බුදුන් ඉඳද්දී 500ක් හාමුදුරුවරු දෙව්දත් හාමුදුරුවෝ එක ගියානේ යන්න. බුදුන් වැඩදී මෙයා හරි කියලා පිළි අරගෙන ගියානේ යන්න. අර ශාස්ත්‍රඥ වහන්සේලා 6 දෙනෙක් ඉඳලා තියෙනවා තව විවිධ මතවාද කියන කට්ටිය. ඒගොල්ලන්ටත් ලොකු අනුගාමිකයෝ පිරිසක් ඉන්දියානේ. එතකොට කවදාවත් බහුතරයක් වෙන්නේ නැත. බහුතරයක් නිවැරදි මතේ පිළිගනී කියලා හිතන්න එපා. අර රැළම එක දිහාවකට යද්දී එකෙක් දෙන්නෙක් ඉන්නවා බ්ලැක් ෂීප්ලා. එකෙක් දෙන්නෙක් ඉන්නවා. අනේ ඒ ගමන කවදත් එහෙමයි. එදත් අදත් අනාගතෙත් ඒ බහුතරය ආවා කියන්නේ මොකක් හරි වැරදීමක් තියෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට බුදුවරයෙක් පහළුණා කියන්නේ අන්න නෙක්ඛම්මෙන් ඉදිරියට මොකද්ද පෙන්වන්න පුළුවන්? නෙක්ඛම්මෙන් ඉදිරියට පෙන්වන්න පුළුවන් ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. සාමාන්‍ය වෙන්නේ නෙක්ඛම්මෙට යන කට්ටියට තියෙන වරදින පොට තමයි අන්න අර අපේක්ෂා බංගත්වය දකින්න. පුද්ගලයෝ නිසා, දේවල් නිසා ඇතිවෙච්ච වෙහෙස පීඩාව දකින්න, මේ කාමයන්ගේ ආදීනව දකින්න. දැකලා මොකද කරන්නේ? දැකලා එනං මෙයා මේක මට නැවත දකින්න නොලැබේවා, මේ වගේ මිනිස්සු මට නැවත හමු නොවේවා, මේ වගේ අපේක්ෂා බංගත්වයක්, මේ වගේ දුකක් මට නැවත නොවේවා කියලා ගිහිල්ලා අරකට එක්ක ද්වේෂෙන් කොහේ හරි අන්න වැද ගන්න එක තමයි කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ මතවාදයක් තියෙනවා. සාමාන්‍ය ඔය කෙනෙක් ඔය නිකන් අර වීලුවට වගේ ඔවා කියන කට්ටිය කියනවනේ, මේ ඔක්කොම අතහැරලා මම යනවා කොහේ හරි කැලෑවකට ගිහිල්ලා පැවිදි වෙනවා කියලා. ගිහිල්ලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ගිහිල්ලා බැලුවාම පිස්සු ඇද කරටියටම තද වෙනවා, හොඳටම තද වෙනවා. එහෙම නිකන් වනගත වුණ පළියට මේ හරියන්නේ නැහැ. එවෙනුවට ආහෙනම් ක්‍රමානුකූලව ටිකෙන් ටික ප්‍රතිපදාවක් තමයි ගොඩ නැගින්නේ. ගුරුවරයෙක් යටතේ අවුරුදු පහක් ඉන්න කියනවා බුදුරජාණන් වහන්සේ. පහක් ඉන්න කියනවා. පහ ඉවරුණාට පස්සේ අනේ තනියෙන් යම් කිසි දෙයක් කරගන්න පුළුවනි. හැමෝටමත් නෙමෙයි, හැබැයි 50ක් ඉඳියත් හරියන්නේ නැති ලෙඩක් තියෙනවා. කෙසේ නමුත් අන්න පහක් ඉන්න කියන යම් කිසි පැනවුමක් සිද්ධ කරනවා. ඒ විශ්වාස ගුරුවරයෙක් යටතේ ඉන්න, එක ස්ථානයක ඉන්න, එක ප්‍රතිවදාවක් කරගෙන ඉන්න කියලා මතක් කරනවා. මොකද හේතුව අර එන්නෙම අර කාමයන්ට තියෙන ද්වේෂෙන් තමයි මේ තැනැත්තා. ඒක ස්වභාවිකයි. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මෙයා තේරුම් ගන්නවා මේකට ආකර්ෂණයක් තිබිලා හරියන්නේත් නැහැ. මේක දුරෙන් දුරුවන් කරන්න ඕනි කියලා මේකට ද්වේෂයක් තිබිලා හරියන්නේත් නැහැ. අර දේවල් අතරේ කොහොමද මම දේවල් වලට යටත් නොවී ඉන්නේ? මේ පුද්ගලයා අතරේ කොහොමද මම ඇලෙන්නේ නැතුව ඉන්නේ කියන ප්‍රතිපදාවක් තමයි ක්‍රමානුකූලව මතුවලා එන්නේ. ඒතර ඔන්නෝක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මැදුන් මග. මෙච්චර කල් ඉඳා ඉන්දියා අන්න මේ ලෝකෙට ද්වේෂ කරමින් වනගත වෙනවා. මේ ලෝකෙට ද්වේෂ කරමින් මේ විදියට තවුසෙක් බවට පත් වෙනවා. පත් වුණාට මොකද? ඒක නිවැරදි සැනසීමක් නෙමෙයි. නිවැරදි සැනසීමක් නෙමෙයි. ඒ වෙනුවට නිවැරදි සැනසීම කොහෙද කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කළ දුන්නා. එහෙම නැත්නම් අර අරමුණු දුරුවන් කරනවා. අරමුණු දුරුවන් කළා හිතනවා මේක තමයි නිවැරදි සැනසීම කියලා. නමුත් මොකද වෙන්නේ? තව ටිකක් නැවත ඇස්කම් ඇරියාම අරමුණු මතුවෙලා එනවා. යකෝ මෙච්චර පිරිසුදු කරපු එක ආපහු අපිරිසුදු වුණා කියලා ඔය කට්ටිය සමහරවල් වාර්තාවල ලියන්නේ. හිත නැවතත් අපිරිසුදු විය. මොකද්ද මේ අපිරිසුදු කතාව? කියන ඔන්න හිතවිලි එනවා. ඔන්න නැවත නැවත එක එක අතීත මතක එනවා. ඔන්න එක එක ප්‍රශ්න මතුවෙලා එනවා කියලා කියනවා. ඒතර කවදාවත් එහෙම සුද්ධියක් ගන්න බෑ. පිරිසුදු කරලා හවර කරන්න බෑ ඕක. ඒ වෙනකොට මොකද්ද මේක පිරිසුදු වුණත් අපිරිසුදු වුණත් මේ දෙක අතර වෙනසක් නැත්තම්? පිරිසුදු වුණත් ඒ බව දැනගන්න පුළුවන්. අපිරිසුදු වුණත් ඒ බව දැනගන්න පුළුවන්. අන්න ඒ ගුණාංගේ අපෙන් දුරස් වෙන්නේ නැහැ. ඒ ගුණාංගේ අපේ ළඟ නැති වෙන්නේ නැහැ. අන්න මිනිස්සයා ඉදිරි උප්පත්ති ලැබුණාද ඒ උපතත් එක්කම ලැබිච්ච ශක්තිය තමයි ඔය කියන්නේ. අන්න ඒ ශක්තිය, ඒ හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ උරගාන්නේ. හිත තැම්පත් වුණත් ඇවිස්සුණත් මේ දෙක අතර වෙනසක් නැහැ කියන මගක් පැහැදිලි කිරීමක් කරනවා. ඒ සඳහා ක්‍රමානුකූල ප්‍රතිපදාවක් පෙන්වලා දෙනවා. සමහර විට ප්‍රතිපදාව පටන් ගන්නේ අර විදියට අරමුණු ටිකක් අඩු කරගෙන මේ විදියට කැලේකට ඇවිල්ලා මේ විදියට යම් කිසි අන්න එක කර්මස්ථානයක් කියලා අපි කියන්නේ අරමුණක හිත තියලා ඔන්න ඔය විදියට තමයි වැඩේ පටන් ගන්න. නමුත් ක්‍රමානුකූලව මේ තැනත්තා මේ හිත පිරිසිදු වුණත් අපිරිසිදු වුණත් මේකේ වෙනසක් නැහැ. හිතවිලි ඇවිස්සුණත් තැම්පත් වුණත් මේකේ වෙනසක් නැහැ කියන ඔන්න ඔය හැකියාව තේරුම් ගන්නවා. අනන්ත දෙකෙන් මිදිලා මැදට මේ තැනත්තා ක්‍රමානුකූලව ප්‍රතිපදාව තුලින් මතුවෙලා එනවා, ගැළපිලා එනවා. අන්න ඒක තමයි වෙන වෙනස. සාමාන්‍යයෙන් දැන් ඔය මොකද්ද මානසික උපදේශනයේදිත් වගේ දෙයක් තියෙනවනේ. අනේ මෙයාගේ තියෙනවා මේ ගනුදෙනු කරන්න බැරි, ගනුදෙනු කරන්න අකමැති අතීත මතක ගැටලු වගේ දේවල් තියෙනවා. ඒතකොට මෙයා මේක දුරෙන් දුරුවන් කරන්න තමයි උත්සාහ කරන්නේ. බලන්න මට හිතවිලි එනවා, බලන්න නැවත නැවත අතීත සිදුවීම් මතක් වෙනවා කියලා ඔන්න ඔය ලෙඩක් හදා ගන්නවා. පහුගිය දවසක කෙනෙක් කියන 2023 පුරාවටම 22 පුරාවටම අනේ මේ අතීත මතක ඇවිල්ලා වද දුන්නා. යා ડિප්‍රෙෂන් තමයි. ඉතින් අය වෙන දෙයක් නැහැනේ. ආ ડિප්‍රෙෂන් තමයි. 2022 පුරාවට 23 දිවත් සැනසීමක්. 23 දිත් අමාරුයි. මොකද හේතුව? අන්නේ මොකද්ද මෙහෙම දුරින් දුරවන් කරන්න පුළුවන්ද මේවා? ඒ ප්‍රශ්නේ තියෙනවානේ. ප්‍රශ්නේ තියෙනවා. ආ එතකොට මොකද්ද කරන්න පුළුවන්? අන්න කියනවා මේ මතක මේ සිදුවීම් අපි පොඩ්ඩක් කතා බහ කරමු කියලා ඔන්න වාඩි වෙලා ටිකෙන් ටික අර තැනැත්තට කොච්චර දුරට කතා කරන්න කැමතිද ඒකට අනුව නිකන් අහගෙන ඉන්නවා. පොඩ්ඩක් ඒකත් එක්ක වාඩි වෙලා ඉන්නවා. නිකන් හුමිටි තියනවා. එච්චරයි කරන්නේ. ඉතින් කැමති ටිකක් කියලා යනවා යන්න. ආපහු එනවා. ආපහු ආවිල්ලා තව ටිකක් කියනවා. ආපහු යනවා යන්න. ඔන්න ඔහොම ඔහොම කියලා කියලා සමහර විට මාස ගණනකින් අර වෙච්ච සිදුවීම් ටික බාරගත්තද ප්‍රතික්ෂේප කිරීම නතර වුණාද අන්න එදාට මේ තැනැත්තා ඒ චුනු සයිකලොජිකල් වුන්ඩ් එකෙන් අන්න යම් කිසි සුවතාවයක් ලං කරගත්තා. ඉතින් ඕකම තමයි ප්‍රතිපදාව තුළිනුත් වෙන දේ. අර විදියට අරමුණු දුරුවන් කළා පටන් ගත්ත මේ වැඩේ ක්‍රමානුකූලව තේරුම් ගන්නවා. අරමුණු තියුණත් නැතත් සතියේ සිහියේ වෙනසක් නැත, දිගට පවතිනවා. හිත ඇවිස්සුනත් කලබල මේ අර විදියට තැම්පත් වුණත් සිහියේ වෙනසක් නැත. ලෙඩක් ආවත් සනීපති වුණත් වෙනසක් නැත. දුකක් ආවත් නැතත් වෙනසක් නැත කියන යම්කිසි විදියක අමුතු ශක්තියක් තමයි මේ ප්‍රතිපදාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. අන්න ඒ ප්‍රතිපදාව ගැන තමයි මේ දෙදෙනාට ඉදිරියට බණ කියන්නේ. අන්න විදියට නෙක්ඛම් මේ ගැන කියලා ඊට පස්සේ කියනවා, හැබැයි වැඩේ මෙහෙමයි. නෙක්ඛම් මේ හොඳයි, නෙක්ඛම් මේ උපයෝගී කරගන්න පුළුවන්, මේක තමයි ඉදිරියට මතුවෙන ප්‍රතිපදාව කියලා අන්න අර බුදුවරයෙක්ටම අනන්‍ය වූ මැදුම් ප්‍රතිපදාවක්, මැදුම් මගක් බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාට පෙන්නලා දුන්නා කියලා සඳහන් වෙනවා. පෙන්නලා දුන්නද? අන්නේ පෙන්නලා දුන්න හේතුවෙන් මේ දෙදෙනා යම්කිසි විදියක හිත තුළ අර නැවත නොයනා ගමනක් ගියා. මොකක්ද ඒ නැවත නොයන ගමන? අර සෝතාපට්ටි ඵලය කියලා කියන්නේ. මොකද්ද? ස්ට්‍රීම් එන්ට්‍රි කියලා කියනවා. සෝතේට අහු වුණා, ආපහු හැරෙන්න බෑ. දැන් යන්නේ ධර්මයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් යන්නේ සැඩපහර, ආපහු කරකවන්න බැරිය, ආපහු නවත්තන්න බැරිය. අකමැත්තෙන් වුණත් අන්න ජීවිත හතක් තුළ ගිහිල්ලා අහර වෙනවා, නැවත නොයනා ගමනක් කියලා අන්න ඒ වාක්‍ය මෙතන සඳහන් වෙනවා. එතකොට මේ දෙදෙනා යම් කිසි විදියක අන්න උපාසිකාවන් විදියට මේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා, මේ ධර්මයේ සරණ ගියා, මේ සංඝයාගේ සරණ ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් එතනින් තමයි ඒ කොටස, මුල් කොටස මතක් වෙලා අහවර වෙලා ඊළඟට කියනවා අන්න මේ භාග්‍යතුන් වහන්සේටත් මේ අසකුල පුත්‍ර යා විදියට ඉඳපු මේ හාමුදුරුවන්ටත්, මේ යස ස්වාමීන් වහන්සේ දැන් මේ යස ස්වාමීන් වහන්සේටත් දානයක් පූජ කරා කියලා සඳහන් වෙනවා. එදා දවල් ආහාරය මේකෙ දෙද්දී පූජ කළා තියෙනවා, පිළිගන්නලා තියෙනවා. ඇති පමණට පවාරණය වෙන පමණට වැළඳුවා කියලා තමයි සඳහන්. ඔන්නේ පවාරණය වෙන පමණට වැළඳුවා කියන එක අමුතු වචනයක් මේ ශාසනයේ තියෙන. සාමාන්‍ය ගොඩ දෙනෙක් දානේ හදනවා. නමුත් බෙදා ගන්න තේරෙන්නේ නැහැ. එහෙම ලෙඩක් තියෙනවනේ. එතකොට මේ පවාරණය වෙනවා කියන්නේ මොකද්ද? පවාරණය වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අන්න බෙදලා බෙදලා එපා කරනවා කියන එක තමයි ඔය කියන්නේ. කියන්නේ බත් නම් බත් අල්ලගෙන ගිහිල්ලා 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 අර කියනවා අන්තිමට බත් එපා කියලා අත වහනවා. අත වැහුවාද? අන්න පවාරණේ වුණා. එහෙම නැත්නම් මාළු 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 කියලා ගිහිල්ලා අන්න මාළු එපා කියලා අත වහනවා. අත වැහුවාද? පවාරණේ වුණා. ඔන්න ඔය පවාරණය කියන එක අමුතු වචනයක්. එතකොට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ගෙදරකට මේ විදියට දානෙට වැඩිහාම ওই වචනේ සඳහන් වෙනවා. පවාරණය කෙරෙව්වා කියලා. එතකොට වැරදි දෙයක් විදියට තමයි විනය පොතට අනුව පවාරණය වුණාට පස්සේ ආපහු ආහාරයක් ගන්න බෑ. නමුත් අර දායකයාගේ පැත්තෙන් හොඳ දෙයක්. මොකද අන්න හදාගත්ත දානේ පූජ කරගන්න පුළුවන් වුණා. එපා කියන කම පූජ කරා. නැත්තම් මොකද වෙන්නේ? ගොඩ දෙනෙක් හදනවා, ලොකු භාජනයකුත් පුරෝගෙන ඉන්නවා. හැබැයි අන්න අර කන් ඇන්දකින් අරගෙන උට්ටක් දානවා. දාලා බලනවා, ආ ඊළඟ හාමුදුරුවොත් එනවා, තව කන් ඇන්දක් පුරව ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අර ක්‍රමවේදේ හඳුනන්නේ නැහැ. අර හදාගත්ත එක පූජ කරගන්න තේරෙන්නේ නැහැ. අන්න ඉතින් මෙතනදී සඳහන් වෙන්නේ මොකද්ද? ඒ විදිහට පවාරණය වෙනකන් මේ භාග්‍යතුන් වහන්සේට බුදුවරයෙක් මේ පවාරණය කරන්නේ එතකොට. ඊළඟ අනිත් පැත්තෙන් අර යස ස්වාමීන් වහන්සේව පවාරණය කරනවා. අන්න ඒ විදිහට මේ දෙදෙනාට දානේ පූජ කරා කියලා සඳහන් වෙනවා. දානි පූජකල ඉවරලා මොකද කරන්නේ? අන්න ඊට පස්සේ නැවතත් භාග්‍යතුන් වහන්සේ පොඩි අනුශාසනාවක් කරලා හිත සතුටු කරලා නික්මිලා යනවා. නික්මිලා යනවා. ඊට පස්සේ එහෙම නික්මිලා ගියාට පස්සේ ඊළඟ පරිච්ඡේදෙ මොකද්ද කියවෙන්නේ? මේ යසකුල පුත්‍රයාගේ යහළුවෝ හතර දෙනෙක්, විමල, සුබාහු, පුන්නජී, ගවම්පති කියන මෙන්න මේ ගිහි කාලේ යහළුවෝ හතර දෙනෙක්, ඒගොල්ලන්ට මේ ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ යසකුල පුත්‍රයා විදිහට අපිත් එක්ක කල්ගත කරපු මේ යහළුවා ගිහිල්ලා පැවිදි වෙලා. එතකොට දැන් දන්න හඳුනන කට්ටියක් මේ පිරිස සාමාන්‍යයෙන් අර හොඳට ළඟින් ආශ්‍රය කරලා මේ කවුද කියලා, කවුද මිනිහා කියලා දැනගෙන ඉඳිය කට්ටියක් පාටයි. එතකොට හිතනවා කල්පනා කරනවා දැන් මෙයා ගිහිල්ලා ශාසනයක පැවිදි වුණා නම් ඒක සුළුපටු ශාසනයක් වෙන්න බෑ. මොකද තමුගේ යහළුවාගේ ස්වභාවය දන්නවා. යහළුවා එහෙම නිකන් මෝඩකමට අහුවෙන්නේ නැති බව දන්නවා. යහළුවා මේ විදියට හොඳට හිතන්න කල්පනා කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් බව දන්නවා. ඒ විශ්වාසය යහළුවා ගැන තියෙනවා. සාමාන්‍යයෙන් අන්න අපිට එහෙම විශ්වාසයක් නැත්තම් ඒ කෙනා මොනවා කරත් අපි ගණන් ගන්නේ නැහැ. ඒ කෙනා මොනවා කරත් අපි ඒක අහන්නේ නැහැ. මොකද හේතුව මෙයා මොනවා කරයිද කියලා විශ්වාසයක් නැහැනේ. ඒකයි බොහොම සරලව. අන්න අර විදිහ විශ්වාසයක් තියෙන යහළුවෙක් නම් එයා කියුවා නම් ඒක හරි කියන තත්ත්වයකට දියුණු වෙනවා දවසක. එයා කිව්වා නම් ආපහු අහන දෙයක් නැහැ මම කරනවා කියන තත්ත්වයකට දියුණු වෙනවා. සමහර විට ඒක ගන්න අවුරුදු ගාණක් යන්න පුළුවනි. අවුරුදු ගාණක් යන්න පුළුවනි. මොකද හේතුව අන්න අර කාලෙත් එක්ක විශ්වාසය දියුණු වෙනවා. එතන මේ පිරිස ඒ විදිහට විශ්වාසය දියුණු කරගත්ත පිරිසක් පාටයි. ඉතින් මේ පිරිස අන්න අර විදිහට තමුන්ගේ මේ හිතමිත්‍රෙක් මේ විදිහට දෙයක් සිදු කරා, මේ විදිහ වෙනසක් තමුන්ගේ ජීවිතේ කරගත්තා කියලා අහන ලැබුණාම මේ පිරිස කල්පනා කරනවා මෙහෙම දෙයක් මෙයා කරා නම් මේක ලේසි පහසු වැඩක් වෙන්න බෑ. ඒක නිසා අපිත් ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මේකේ තියෙන සත්‍යතාවය. අපිත් ගිහිල්ලා බලන්න ඕනේ මොකද මේ විදිහ දෙයක් කරගන්න හේතුව කියලා. මොකද කරන්නේ මේ හතර දෙනා අන්න අර යස ස්වාමීන් වහන්සේව හම්බ වෙන්න යනවා. ගිහිල්ලා පොඩ්ඩක් වන්දනා කළා. එතන වාඩි වුණාම මේ හාමුදුරුවෝ බණ කියන්න යන්නේ නැහැ හැබැයි. දැන් ඔය අලුතෙන් ඔහොම පැවිද්දක් ලබා ගත්ත කෙනෙක් ඉතින් අනේ බුදුන්ට වැඩිය හොඳට මට බණ කියන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් මොනවා හරි දේශනවනේ. සාමාන්‍යයෙන් ඒක තමයි එන 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 මොටිවේෂන් එක. ඒක තමයි අර කික් එක. සාමාන්‍යයෙන් ඒක නිකන් බණ කියවෙනවා නිකන් අර නිල පටගේ ජාතකයේ වගේ මොන මොනවා හරි ටිකක් කියවෙනවා අලුතෙන් ඔය පැවිදි වුණාම සාමාන්‍යයෙන්. නමුත් මේ හාමුදුරුව එහෙම දෙයක් කරන්නේ නැහැ. මේ හාමුදුරුව මොකද කරන්නේ? නිශ්ශබ්දව අර පිරිස එක්කගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට යනවා. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මගේ ගිහි කාලේ යාළුවෝ හතර දෙනෙක්. මේ බොහොම හිතවත්තු කියලා අඳුන්වලා දෙනවා. අඳුන්වලා දීලාට පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේ පිරිසට බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ පිරිසට මේ ධර්මය පැහැදිලි කරලා දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අර විදිහේ යසකුල පුත්‍රයා පිළිබඳ විශ්වාසිකින් මේ පිරිස හොයාගෙන ඉන්නේ. මෙයා මේ විදිහේ ශක්තිවන්ත කෙනෙක්, හිතන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙක්, ඒ වගේ කෙනෙක් මේ වගේ දෙයකට යොමු වුණා නම් මේ ශාසනය සුළුපටු වෙන්න බෑ. මේකේ තියෙන පොටෙන්ෂල් එක සුළුපටු වෙන්න බෑ. මේ ප්‍රතිපදාව බොහොම වටිනා දෙයක් විය යුතුයි කියන විශ්වාසය මේ පිරිස තුළ තියුණා. සාමාන්‍ය දැන් අද කාලේ ලෝකෙත් මිනිස්සු ඔයකුත් දේවල් ඔය විදිහට ආදර්ශයට අරගන්නවනේ. දැන් හොඳම දෙයක් තමයි ක්‍රීඩකයෝ. අන්න ක්‍රීඩකයෝ ආදර්ශයට අරගන්නවා. ඈ ක්‍රීඩකයෝ කරන ඒවා ඒගොල්ලොත් කරනවා. කළා හරි ගියාද කාටවත් නෑ. ඒ වෙනුවට මොකද හැමදාම වැරදුනා. මොකද හේතුව? උන්ගේ තියෙන බඩ වඩා ගන්න ප්‍රතිපදාව. මුදල් හම්බ කිරීමේ ප්‍රතිපදාව. ෆුට්බෝල් කියනවා නම් ෆුට්බෝල් ක්‍රීඩකයෝ තරම් හම්බ කරන ජාතියක් මේ ලොවෙත්ම නෑ. ඊළඟ මේ පැතිවල ක්‍රිකට් ක්‍රීඩකයෝ තරම් හම්බ කරන්න උත්සාහ කරන ජාතියක් ලොවෙත් නෑ. ඉතින් කියනවා මේක ගන්න, මේක බොන්න, මේක කන්න කියලා ඔය ටීවී එකට ඇවිල්ලා කියනවා. එහෙම නැත්නම් මම නම් අරකට මාරු වුණා කියලා කියනවා. කිව ගාම මොකද දස දහස් ගණනක් අර විදිහට ඒක ආදර්ශර ගන්නවා. එහෙම නැත්නම් නළු නිලියෝ. ඔය නළු නිලියෝ කියන જાතිය නිකන් බොහොම හිට බඳිනවනේ කට්ටියට. ආදර්ශ චරිත විදිහට ගන්නවා. ඔය පොඩි දරුවෝ එහෙම විශේෂයෙන් අර ගන්නවා. නමුත් එහෙම මානසික ශක්තියක් තියෙන පිරිස් නෙමෙයි මේ. ඔය ස්ටේජ් එකෙන් බහලා ගිහිල්ලා මත්ද්‍රව්‍යයක් අරගන්නේ. තම තමුන්ගේ ජීවිත දිහා බැලුවොත් අවුල් වියවුල්. කොයිලාවේ හරි දිවි නාගන්නේ, කොයි වෙලාවේද මේ දිවි නාගන්නේ කියලා අන්න බලාගෙන ඉන්න වගේ જાතියක් තමයි ඔය. එතකොට ඒගොල්ලෝ ආදාශයට ගන්නවා. එකේ දිවි නාගත්තොත් අන්න තව 60ක් විතර දිවි නාගන්නවා ෆෑන්ස්ලා. මොකද හේතුව? අන්න එයාව තමයි ආදාශයට ගත්තේ. එයා කොරානම් සුළුපටු ප්‍රතිපදාවක් එන්න බෑ කියලා ඔන්න ඉතින් දිවි නාගන්නවා අර විදියට. ඉතින් එහෙව් ලෝකෙක අන්න කොහොමද නිවැරදි සත්පුරුෂයෙක් කොහොමද නිවැරදි ආරක්ෂාවක් හොයාගන්නේ කියන එක හරිම අමාරු දෙයක්. දැන් පහුගිය දවස ගන්න වෙච්ච සිදුවීමක් තිබුණා. කවුද? රොනාල්ඩෝ. බ්‍රසිීල් එක් කෙනා නෙමෙයි අනිත් එක්කෙනා යුරෝප එක්කෙනා කවුද පුතුගාල එක්කෙනා. මෙයා ප්‍රෙස් එකක වාඩි වෙනවා. ඉස්සරහා තියෙනවා කොකාකොල බෝතල් දෙකක්. මේ දැනත්ත කොකාකොල බෝතල් දෙක අර කැමරා විසරම අයින් කළ කියන කොකාකොල නෙමෙයි අපි වතුර බොමු කියලා වතුර බෝතලයක් තියෙනවා. ආයි කෙලින්ම දවස් කීපෙකින් අන්න බිලියන ගණනක ලොස් එකක් කොකාකොල කම්පැනියට. ඒ ඒ ආදර්ශයේ ඒ දීපු වචනේ අන්න මේ සේල්ස් ග්‍රාෆ් එකේ පෙන්නනවා බිලියන ගණනක් කොහොමද එක රැයෙන් කඩා වැටුනේ සේල්ස්. ඒ මොකද අන්න අන්ධ ජනයා මේ විදිහ ආදර්ශයක් ගන්නවා. ඉතින් හොඳ ආදර්ශයක් ලැබුණොත් හොඳයි. ඒක ලැබිච්ච හොඳ ආදර්ශයක්. වටිනා පෙන්නුම් කිරීමක්. ඔය සාමාන්‍ය මෙක්සිකෝ වල එහෙම මේ ඉන්න හරියක් මිනිස්සු ඉන්නේ ඔක්කොම තරුණයෝ ලිව ඉෂුස් තියෙනවා. ලිවේ කවුල් ගිහිල්ලා මොකක්ද හේතු? කොකාකෝලා වතුර එනකොට බොන්නේ කොකාකෝලා. ඉතින් එතකොට ලිව එක ඉතින් අස්පට් යන එක අහන දෙයක් නැහැ නේ. අනේ ඩොකියුමෙන්ටරි එකක්ම තියෙනවා මෙන්න බෑන්ඩ් එකේ එක්කෙනෙක් තමයි ඩොකියුමෙන්ටරි එකේ ප්‍රධාන කතිකයා. මේ මලගෙදරක යට යන බෑන්ඩ් එකක්. එයා ගිහිල්ලා අනේ මලගෙදර සින්දුවක් කියලා බෑන්ඩ් එක ප්ලේ කරලා අහන මොකද්ද හේතුව? කොකාකෝලා. හෙටත් තියෙනවා මලගෙදර. හෙට ගිහිල්ලා අහනවා කොකාකෝලා. අනේ දවස් දෙකකට පස්සෙත් තව තියෙනවා මලගෙදර කොකාකෝලා. වැඩි ඕනේ නැහැ බෑන්ඩ් එක සෙල්ලම් කරන මිනිහටත් ලිව කේස් එකක්. අර කතානායකටත් අන්තිමට බලනකොට ඒ විදිහෙම ලෙඩක්. මොකද හේතුව? අන්න අර මේ ස්වභාවිකව තියෙන වතුර ටික බොන්න කැමති නැහැ. ඒ වෙනුවට අන්න අර බොහොම රසවත් පානයක් කියලා අන්න ඒකම පානය කරනවා. නැවත නැවත අන්න අර රසය අක්වාගෙන යනවා. මේ අර කියන වගේ අර රස නැත්තම් සුඛ ප්‍රතිපදාවක් සුඛයක් හොයාගෙන මේ තැනැත්තා යනවා. මේ විදිහේ යම් කිසි විදිහක නියුට්‍රල් දෙයක් තියෙනවද වතුර වගේ ඒකට කැමති නැහැ. ඉතින් ඔය හිත තුළ තියෙන ප්‍රශ්නේම තමයි අන්න අර විදිහට හුස්ම බලන්න කැමති නැහැ. මොකද ඒක උපේක්ෂා සහගත අරමුණක්. පියවර බලන්න කැමති නැහැ. ඒක උපේක්ෂා සහගත අරමුණක්. ඌකේ තියපු ගමන් මේ හිතට ඇවිස්සෙන ඇවිස්සිල්ල බලන්න පුළුවනි. අන්නේ ඇවිස්සිල්ලම තමයි ඔය කොකාකෝල වල තියෙන ප්‍රේමය. වතුර බොන්න කැමති නැහැ. වතුර කියන්නේ හරිම නියුට්‍රල් අරමුණක්. ඒ වගේද කොකාකෝල ටිකක් බිව්වොත් කියලා ඔන්න ඉතින් ඒ පස්සේ එලෝගන යනවා. අර හිත තුළ තියෙන ලෙඩේම තමයි අර හුස්ම කරඳවන්න අමාරු හිතක් පියවරක රඳවන්න අමාරු හිතක් කොහොමද වතුර බොන්න පුරුදු කරන්නේ? අන්න ඒ විදිහේ ඉතින් ප්‍රශ්නයක් නේ මේ විසඳන්න යන්නේ. එතකොට අර ආදර්ශ චරිතය වටිනවා. නමුත් ඉතින් හරි කෙනෙක් ගත්තොත් හොඳයි. වැරදි කෙනෙක් ගත්තොත් අන්න කල්ප ගණනාවක් පුරාවට ගොඩ දාන්න බැරි ලෙඩක් වැරදීමක් සිද්ධ වෙනවා. එතකොට අද කාලේ ওই තරුණ දරුවෝ කුඩා දරුවෝ අන්න අර විදිහේ යම්කිසි ක්‍රීඩකයෝ ආදර්ශයට ගන්නවා. නළු නිළියෝ ගායක ගායිකාව ආදර්ශයට ගන්නවා. පිස්සු වැටෙනවා. තනිකර පිස්සුම තමයි ආයි ඒක අමුතු පිස්සුවක් දැක්කත් ඇති අඬලා විලාප තියලා කෑ ගහලා තමයි ඈත තියා අන දැකගත්තොත් එපමණකට හරීම ආදර්ශයක් විදිහට අරන් තියෙනවා. නමුත් ඉතින් ඒ ආදර්ශය ගොඩක් වෙලාවට වරදින ආදර්ශයක්. මේ පිරිසත් ආදර්ශයට ගන්නවා. මේ පිරිසත් කල්යාණ මිත්‍රයෙක් විදිහට අරගන්නවා මේ අසකුල පුත්‍රයාව ඒ යම් කිසි දිනු වෙච්ච විශ්වාසයක් නිසා. මේ තැනැත්තා යම් කිසි මේ විදිහේ හොඳට හිතන්න කල්පනා කරන්න පුළුවන් එකෙක්. ඒ දවව දැනගෙන ඉඳියා තමුන් ආශ්‍රය කරන ඒ යාළුව විදිහට කල්ගත කරන කාලෙදිම අන්න ඒක ඔස්සේ තමයි මේ විශ්වාසය. ඒක ඔස්සේ තමයි මේ ගමන යන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ට ලබන්න පුළුවන් වටිනා දායාදයක් තමයි ඕක. අන්න මේ විදිහේ විශ්වාස කරන්න පුළුවන් විශ්වාසය පිහිටුවා ගත්ත ගුරුවරයෙක් නිවැරදි කෙනෙක් ඉන්නවා කියන අදහස. එතකොට භාග්‍යවතුන් වහන්සේ නෙමේ මුලදී අහුවෙන්නේ ඒ වෙනුවට මේ අසකුල පුත්‍රයා. එතකොට පහුගිය දවසක කෙනෙක් කියන තමුන්ගේ ජීවිතයේ ලැබිච්ච වටිනාම දේවල් කීපයක් මොන මොනවාද කියාගෙන ඇවිල්ලා අන්තිමට එකක් කියන මොකද්ද? මට මේ වගේ විශ්වාසය තියන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා තියෙනවා. ඒ විදිහේ ගුරුවරයෙක් හම්බෙලා තියෙනවා. හදිස්සියකදී ප්‍රශ්නයක් වුණාම මේ ප්‍රතිපදාව පැටළුණාම මට ගිහිල්ලා අහගන්න පුළුවන්. ඒ වාග්ය ඒ දායාදේ මට ලැබිලා තියෙනවා කියලා මේ තැනත් අර ජීවිතේ ලැබිච්ච වටිනාම දේවල් වලින් එකක් විදිහට පෙන්නනවා. සාමාන්‍ය බාහිර ලෝක කෙනෙක් අන්න අර විදිහේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටිනාම කෙනෙක් විදිහට පෙන්නද්දි, ගායකයෙක් ගායිකාවක් වටිනාම කෙනෙක් විදිහට පෙන්නද්දි, මේ තැනැත්තා අර විදිහට පැවිද්දෙක් වෙන්න පුළුවන්, මේ විදිහට ප්‍රතිපදා පෙන්වන කෙනෙක් වෙන්න පුළුවන්, ආදර්ශයක් පෙන්වන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒක වටිනාම තෑගක් විදිහට ප්‍රකාශ කරනවා. එතකොට එන්නේ විදිහේ විශ්වාසයක් තුලින් යන මේ යහළුව හතර දෙනා අන්තිමට මොකද වෙන්නේ? අන්න ඒ හතර දෙනත් යම් කිසි විදියක භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මයේ තමන් තුලින් අත්දැක්කා. අත්දැකලා පැවිද්දක් ඉල්ලුවා, ආයාචනා කරා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ හතර දෙනත් පැවිදි කරා. ඔන්න දැන් කියනවා ගණන, මේ හතර දෙනත් එක්ක මේ ලෝකේ රහතුන් 11 දෙනෙක් ඉන්නවා දැන් කියලා තමයි අන්නේ පරිච්ඡේදය අවසන් වෙන්නේ. එතකොට රහතුන් 11 දෙනෙක් ඉන්නවා, භාග්‍යවතුන් වහන්සේත් එක්ක මේ කියන්නේ 11 දෙනා. අන්න 11 දෙනෙක්ගෙන් යුත් සංඝරත්නයක් මේ ලෝකෙට පහළ වෙලා තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔක තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන කොටස. ඉතින් මේ අතීත කතාවක්, මේ සමහර දේවල් අපිට දුරයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ ශාසනය ලැබෙන සැනසීම විවේකේ අපිට දුර නෑ. එදා කාලෙටත් හරි අද කාලෙටත් හරි හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි යෝක. මොකද්ද මේ හිත තුළ විවේකයක් සැනසීමක් ලබාගන්නේ කොහොමද? ඒ විවේකය සැනසීම කොහොමද හොයාගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට එදා කාලේ වගේ ට්‍රෙඩිෂනල් සොසයිටි එකක වුණත්, අද කාලේ මේ මොඩර්න් සොසයිටි එකක වුණත් හරියට තියෙන ප්‍රශ්නයක්. එක්තරා විදිහක දැන් උග්‍ර වෙලා වැඩි. ඒ උග්‍ර වීමේ හොඳ සලකුණක් තමයි දිවි නසා ගැනීම. සාමාන්‍ය කියනවා අතීතයේ ඒ සාම්ප්‍රදායික සමාජයක සහ අද කාලේ මේ විදිහේ තියෙන නූතන සමාජයක දිවි නසා ගැනීම සංසන්දනය කරොත් 10 ගුණයකින් වර්ධනය වෙලා තියෙනවා. ඔන්න හොඳම ඉන්ඩිකේටර් එකක් කොහෙටද අපි ගිහිල්ලා තියෙන්නේ, මොකද්ද අපි මේ ලං කරගෙන තියෙන්නේ කියලා පෙන්වන්න. කලින් එක්කෙනෙක් දිවි නසා ගන්න වෙලාවේදී දැන් 10 දෙනෙක් දිවි නසා ගන්නවා. ඒක තමයි මේ ලං කරගෙන තියෙන සාර්ථකත්වය. ඒක තමයි මේ තාක්ෂණයේ. ඒක තමයි මේ මුළු ලෝකෙ එක්කම කනෙක්ටඩ්. කවදාවත් නැති තරම් කනෙක්ටඩ්, හැබැයි කවදාවත් නැති තරම් ඩිස්කනෙක්ටඩ්. මේ විදිහේ ලෝකෙක, මේ විදිහේ තත්ත්වයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒතර දිවි නසා ගැනීම වගේ දෙයක් හොඳම ඉන්ඩිකේටර් එකක්. මේ සමාජයක මානසික විවේකයේ මනින්න පුළුවන් දෙයක්. ඒතර 10 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒතර එක්තරා විදිහක ඒ කාලයට වැඩි අද කාලේ අවශ්‍යයි කියලා කියන්න පුළුවන්. ඒ කාලයට වැඩි අද කාලයට අදාළයි කියලා කියන්න පුළුවන් මේ ප්‍රතිපදාව. සාමාන්‍යයෙන් මේ වගේ දෙයකට කෙනෙක් යොමු වෙනවා නම් මොකක්ද එයාට හේතුව? ආපු වෙහසක් පීඩාවක් නේ. මොකක් හරි දෙයක් ගැන අපේක්ෂාවක් තියුණා, ඒක කැඩිලා බිඳිලා ඉසිරලා ගියා. ඉසිරලා ගියාම මෙයා මොකද කරන්නේ? ඒකට විසඳුමක් විදියට අන්න එක්ක බෙල් වැල දා ගන්නවා, නැත්නම් මොනවා හරි බොනවා. ඕහොම තමයි ස්වභාවය. ඔබ තමයි විසඳුම විදිහට දකින්නේ. නමුත් මෙන්න මේ අපේක්ෂා භංගත්වයම තමයි හේතු වෙන්නේ අපිට නිවැරදි වූ සැනසීමක් හොයාගෙන යන්නත්. ඒ දුකම තමයි අපිව තල්ලු කරන්නේ. නමුත් අන්න කොයි දිහාවට තල්ලු කරනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එක්කෝ මුලාවකට පත් වෙනවා, නැත්නම් ප්‍රතිපදාව ඉවර වෙනවා. භාග්‍යතුන් වහන්සේ කියන වැඩි හරියක් හැබැයි මුලාවම තමයි රජ කරන්නේ. වැඩි දෙනෙක් මුලාවටම තමයි පත් වෙන්නේ. බොහොම කලාතුරකින් කෙනෙක් ප්‍රතිපදාව දිහාවට යොමු වෙනවා. හරියට නිකන් අර අපි කියන්නේ නිකන් මොනවද pearls තියෙන්නේ, අර විදිහේ මුහුදේ ඉන්න සතෙක්ගේ ඇතුළත, ඒ කටු ඇතුළත, ඒ සිප්පි කටු ඇතුළත තමයි මේක හැදෙන්නේ. මේකට මොකද්ද හේතුව? මේකේ මොකද්ද ප්‍රභවය කියලා කල්පනා කරොත් ඒ සතාට ආපු ආගන්තුක අනතුරක් තමයි මේ pearl එකක් විදිහට හැදිලා එන දේ. එතකොට මුලින්ම ඒ අනතුරක් විදිහට තමයි එන්නේ. අනතුර තමයි කටු ඇතුළට ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා අන්න මොකද මේ අනතුරට දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට මේ එන අර විදිහේ වෙහෙස පීඩාවට දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට මේ සතා තුළ අර ලස්සන අලංකාර මුතු කැටයක් හැදෙනවා. එන්නේ ඒ මුතු කැටේ ඔරිජින් එක මොකක්ද කියලා බැලුවොත් හේතු කාරණා මොකක්ද කියලා බැලුවොත් අන්න ආපු කරදරයක් බාධාවක් වෙහෙසක් පීඩාවක් තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. අන්න ඒක නිසාම කියනවා මේ විදිහේ මුතු කැටේක විභවය මොකද්ද? මේ මුතු කැටේක හේතු කාරණා මොකද්ද කියලා විමසලා බැලුවොත් අන්න යම්කිසි ආපු කරදරයක් වෙහෙසක් පීඩාවක් ආගන්තුක අනතුරක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒක වටේ තමයි මේ සත්වයා ඒකට ප්‍රතික්‍රියාවක් විදියට තමයි මේ සත්වයා මේ මුතු කැටේ හදන්නේ. අන්න අන්තිමට බැලුවාම ලෝකේ තියෙන වටිනාම වස්තුවක් ස්වභාවිකව ගන්න පුළුවන් ඉතාම අලංකාර ආභරණයක් මේ විදිහේ ශක්තියක් දිනු වෙලා එනවා. දිනු වෙලා එනවා අන්නර ආපු අනතුර නිසා, ආපු වෙහෙස පීඩාව නිසා, ආපු කරදරේ නිසා. අන්නේ කරදරේ වෙහෙස පීඩාව හරහා කෙනෙක් ක්‍රමානුකූලව නිවැරදි ප්‍රතිපදාවකට යොමු වුණොත් අන්නේ තැනත්තටත් පුළුවනි අර වගේ මුතු ඇටයක් වගේ වටිනා වස්තුවක් එහෙම නැත්නම් වටිනා විවේකයක් තමන් තුළ ගොඩනගා ගන්න. අර දිවි නහ ගන්න කෙනෙක්ටම පුළුවනි සමහර විට ඒ අවස්ථාව එළඹුණොත් අර විදිහ විවේකයක් සැනසීමක් හොයාගන්න. ඒතර වැඩි වැඩියෙන් යම් කිසි විදියක ප්‍රතිපදාව දිහාවට මිනිස්සු යොමු විය යුතු කාලයක් තමයි මේක. යමුතු විෂම අවධියක් නෙමේ ඇවිල්ලා තියෙන්නේ. කොහේ බැලුවත් සැනසීමක් නැත. කොහේ බැලුවත් අර විදිහේ විවේකයක් නැත. එතකොට එහෙනම් අර දහගුණයකින් වර්ධනය වෙලා තියෙනවා නම් දිවි නසා ගැනීම මේ විදිහේ ප්‍රතිපදාවක් හඳුන ගැනීමත් ඒ විදිහටම වර්ධනය වෙන්න ඕනේ. නමුත් ඉතින් අර යම් කිසි විදියක වෙහෙස පීඩා වුණත් මට්ටමකට තියෙන්න ඕනේ. දැන් මේ රටේ බණ කියලා ගොඩ දාන්න අමාරුයි. කන්න නැති මිනිස්සුන්ට බණ කිව්වහම ගුටි ගන්න වෙනවනේ. ඒක තමයි ක්‍රමය. සාමාන්‍ය බඩ පිරීලා තියෙන්න ඕනේ. බණක් අහන්න විවේක මනසක් තියෙන්න ඕනේ. දුකම තියුණොත් ටිකක් අමාරුයි. ටිකක් අමාරුයි. වෙහෙස පීඩාව වැඩි. එතකොට ඒගොල්ලෝ ගන්නේ අරක බොහොම වැරදි ආවේග කර ගතියකින් තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් ඉන්නේ ඇවිස්සෙච්ච ගමන්. එතකොට කොහොමද ධර්මයක් හිතක විවේකයක් කතා කරන්නේ? දුක ඇවිල්ලා තියෙනවා උනේ. නමුත් අර පමණට ගොඩාක් දුක වැඩි වුණාම අමාරුයි. බුදුරජාණන් වහන්සේ උනත් කියනවා බඩගෙ ඉන්න මිනිස්සයාට කෑම ටිකක් දෙන්න. බණ කියන්න යන්න එපා එක පාට. නැත්තම් මේ මුවෙක් හඹාගෙන යන මස් ඇද්දෙට ලේ පෙරාගෙන බණ කියන්න යන්න එපා. එයාට ඒ ගමන යන්න දෙන්න. ඒ බණ කියන වෙලාව නෙමෙයි, ඒ සුදුසු වෙලාව නෙමෙයි. අන්න බඩ පිරුණද අර මුවා පස්සෙ එළවිල්ල නතර වුණාද අන්න ඒ අවස්ථාවේදී පුළුවනි යම් කිසි විදියක ධර්මයක් පැහැදිලි කළ දෙන්න. පැහැදිලි කළ දෙන්න පුළුවන්. අන්න මේ විදිය ප්‍රතිපදාවක් තියෙනවා. මේ වෙහෙස පීඩාවක් ඇවිල්ලා තියෙන බව ඇත්තයි සත්‍යයි. නමුත් ඒ වෙහෙස පීඩාව අන්න යම් කිසි විදියක නිවැරදි දිහාවට යොමු කරගන්න පුළුවනි. මේ විදිහේ ආපු ආගන්තුක කරදරයකින් මුතු ඇටයක් හැදෙනවද යම් කිසි විදියක ඒ බෙල්ලෙක් තුල අන්න ඒ විදිහේ විභවයක් අපි තුලත් තියෙනවා. කරදරේම තමයි, වෙහෙසම තමයි හේතුව. මෙතන රැස්ලා ඉන්න පිරිසගෙන් මං ඇහුවොත් මොකද්ද හේතුව, මොකද්ද ප්‍රත්‍යය කියලා කවුරු කවුරුටත් මතක් වෙයි. ආ කොහෙන්ද මම මේ වගේ දෙයකට යමු උනේ? මොකද්ද ඒ සඳහා යමු වෙන්නේ? හේතු කාරණාව. අන්න අර ආගන්තුක කරදරයක්, ආගන්තුක වෙහෙසක් පීඩාවක් තමයි හේතුනේ. නමුත් අන්න ගිහිල්ලා ඒක හරහා ගිහිල්ලා ඒ ප්‍රතිපදාව ටිකෙන් ටික වඩාගෙන ගිහිල්ලා අන්න ලස්සන ලෝකේ අනර්ග මුතු ඇටයක් වගේ දෙයක් ගොඩ නැගෙනවා. ඉන්නේ විදිහ ධර්මයක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් අර යස කුල පුත්‍රයාගේ යහලුව පිරිසත් මේ විදිහේ වටිනා මුතු ඇටයක් වගේ මේ ධර්මය තමුන් තුළ සාක්ෂාත් කරගත්තා. ඒකටත් ඒ කට්ටියටත් වෙහෙස පීඩාව යම් කිසි ලමකට දැනිලා තියෙන්නේ නැති. නොදැනීම තියුණා වෙන්න බෑ. දැන් ඕවා කියවෙන්නේ නැහැ ත්‍රිපිටකේ. සාමාන්‍ය බැලුවාම කියවෙන්නේ නිකන් මේ හොන්දට කකා බිබී ජොලි කර කර ඉඳපු කට්ටිය ඒක පාට ගිහිල්ලා පැවිදිලා රහත් වුණා කියලා. එහෙම එකක් නැත. ඒ වෙනුවට අර බිඳවිල්ල ඇතුලේ තියෙනවා. මොකද්දෝ තියෙනවා මේකේ. අවුලක් තියෙනවා. අවුලක් තියෙනවා මේකේ. නැවත නැවත මොකද්දෝ වෙහෙසක් තියෙනවා කියන කෙඳිරිල්ල ඇතුලටින් තියෙනවා. ඇතුලටින් තියෙනවා. දැන් මේ නත්තල් නිවාඩු කාලෙ නෙමෙයි යන්නේ. කියනවා මේ නිවාඩු කාලයක් වුණත් ඉවර වුණාට පස්සේ නම් අම්මෝ හුස්මක් ගන්න පුළුවන් කරදරයක් නැතුව මේ නිවාඩු කාලේ ඉවර වුණා කියලා. කෙනෙක් කියන තරහ වෙන්න එපා මම මේ නත්තල් ඉවර වෙනකන් ඉන්නේ. ඉවර වෙනකන් ඉන්නේ. ඊට පස්සේ මේ 2023 අවුරුද්ද ගැන හොඳ 22 අවුරුද්ද ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. මොකද මට මේ 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 අවුරුද්ද ගැන සතුටක් නැහැ. මු ගියා කියලා විශ්වාසය තහවුරු කරගන්න තමයි මම අවධානයෙන් ඉන්නේ. ආ තව දවස් දෙකක් තියෙනවා. හොඳටම මු ගියා විශ්වාසයි කියලා ඒ විශ්වාසය තහවුරු කරගන්න තමයි මම ඉන්නේ. තව කෙනෙක් කියනවා අන්න නත්තල් නිවාඩු තමයි ඊයේ හොලිඩේස් තමයි. හැබැයි මේ හොලිඩේස් උනත් ඉවර වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නේ. මොන වදයක්ද අප්පා? අරේ යන්නයි මෙහෙ යන්නයි අරවා කරන්නයි මේවා කරන්නයි ඉවරයක් නැහැනේ. ඉවරයක් නැහැ. ඒකත් ඉවර නිකන් මොකක් හරි අනතුරක් නොවී ඉවර වුණොත් ඒකත් ලොකු දෙයක්. මොකද එක්කෝ බීලා මොකෙක් එක්ක හරි ගාගෙන එක්කෝ වෙන මොකක් හරි වෙලා කොහොමනේ ගොඩක් වෙලාවට අහවර වෙන්නේ. තියුණත් නැහැකමත් තියුණ යාළුකමත් නැති වෙලා තමයි අහවර වෙන්නේ. අනේ මේ නිවාඩු කාලයක් වුණත් ඉවර වුණාට පස්සේ නම් මතක් කරලා සතුරු වෙන්න පුළුවන් කරදරයක් නැතුව ඉවර වුණා. ඉතින් ඔන්න ඔය කියන හැඟීම අන්න ගොඩ දෙනෙක් තුල තියෙනවා. සමහර විට නොපිලිගන්නවා වෙන්න පුළුවන් මේ වගේ දෙයක් මාක තුල නෑ කියන රඟපෑම නම් කරනවා වෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ හිතට තට්ටු කරලා ඇහුවොත් හරිද සැපද කියලා අන්න පොඩ්ඩක් කෙඳිරියක් මතුවලා එනවා. දැන් සැපද කියලා ආල බලන්න ඕනේ. එතකොට කියනවා ඇත්තටම නෑ. කරපු දේවල් ඔක්කොම වැරදිලා තියෙන මෙච්චර දවසකට ආයි වැටෙන්න තුන වැටුණ උපරිම තැනට වැටිලා තියෙන්නේ කියලා අන්න තමුන්ගේ හිත තුලින්ම කෙන්ද්‍රියක් එනවා. අන්නේ කෙන්ද්‍රිය ඇහිලා තියෙන පිරිසක් වෙන්න ඕනි ගොඩක් දුරට මේ පිරිස. ඒ කොටස ඉතින් මම අතින් දාලා කියන්නේ ඇත්තටම. ඒ කොටස තියෙන්න ඕනේ. එහෙම නැතුව වෙන්න බෑ මේක. අන්න ඒ කොටස තියෙනකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා ඉක්මනටම වේගෙන්ම නිවැරදි සැනසීමක් තියෙනවා. ඒ නිවැරදි සැනසීම මම ලං කරගත යුතුයි කියන අදිස්ථානයක් ඒ ශක්තියක් ඒ පිරිසට මතුවලා එනවා. මතුවලා එනවා. අන්න ඒ වගේ මතුවෙන කෙනෙක් දැක ගන්නවා දැන ගන්නවා මේ ආපු කරදරේ මේ ආපු වෙහෙස පීඩාව අන්න මොකද දුන්න ප්‍රතිඵලේ. මුතු ඇටේක කතාව තමයි එතන තියෙන්නේ. ආගන්තුක ආපු වෙහෙසක් පීඩාවක් ආගන්තුක ආපු කරදරයක් අවසන් වෙන්නේ කොහෙන්ද? අර විදිහේ අලංකාර අගනා වටිනා මුතු ඇටයක් බවට පත්වීමෙන්. ඉතින් අපි කල්පනා කරමු අදත් මේ කරපු ධර්ම දේශනාව තම තමුන් තුළ එවැනි වූ අලංකාර මුතු ඇටයක් හොයා ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු. එමනම් හැමදාමත් වගේ අපහර දාන දේශනාවල අප දැනුවත් කරන අපිට මඟ පෙන්වන ධම්ම කුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් වන්දනා කරමින් පිරිවන් නමස්කාර කරමි. ඒ වගේම ඒ ධම්ම දේශනාවේ ප්‍රශ්න ගැටලුවක් හෝ පවන ගැටලුවක් හෝ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් තියෙනවා නම් මේ වෙලාව ලබාගෙන උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්.
එහෙමනම් නැවත වතාවක් අපහට ධර්ම දේශනාව හැම වෙලාවෙම ඉදිරිපත් කරන ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමදු උන්වහන්සේගේ සියලුම ආධ්‍යාත්මික බලාපොරොත්තු මේ ආත්ම වාරයේදී මේ සිද්ධ වේවා යයි ප්‍රාර්ථනා කරමි. ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාර්ය ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. මම ඒක කිව්වා මම හිතන්නේ එහෙම ඇති ඉස්සෙල්ලා. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මහියන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාසි කමාමි භන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි භන්තේ
සුඛිය හොන්තු. අභිවාදන සීලිස නිචං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛම් බලං වෛර ආරෝග්‍ය සම්පත්‍ති සග්ග